තිරුවන් සරණයි.
තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
කොහොමද?
අපිට හොඳයි, කාලගුණෙත් හොඳයි, සන්තෝෂයෙන් ඉන්නවා. තිරුවන් සරණයි.
එමනම් හොඳයි ස්වාමීන් වහන්ස. එමනම් උපාලියන්කල අපි ස්වාමීන් වහන්සේට ධර්ම දේශනාව කමඨා සුද්ධ කිරීම දර්ශනය ආරම්භ කරන සිත ආරාධනා
කරමු. මම ස්වාමීන් වහන්සේට ආරාධනා කරමු. සාදු සාදු සාදු. ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේගෙන් සහ ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. අපි අද පුරුදු පරිදි රැස් වී සිටින්නේ සතිපතා පැවැත්වෙන යෝගාවචරයන්ගේ කමඨහන් ගැටළු වලට අවවාද ලබා ගැනීම සහ ධර්ම දේශනා වැඩසටහනටයි. පුරුදු පරිදි මුලින්ම යොදාගෙන තිබෙන්නේ කමඨහන් ප්‍රශ්න සාකච්ඡාව. අතිපූජ්‍ය ලොකු ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද මම ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ කමඨහන් ගැටළු වලට අවවාද ලබා දෙන ලෙස. සාදු සාදු සාදු
සාදු සාදු.
හොඳයි ස්වාමීන් වහන්සේ, අද ප්‍රශ්න තුනක් හෝ හතරක් ලැබිලා තියෙනවා. මම හිතන්නේ එකම කන්ටිනියුෂන් එක වෙන හතරවෙනි එක. එහෙනම් ප්‍රශ්න තුනක් කියලා හිතාගෙන අපි දවසේ වැඩසටහන ආරම්භ කරමු. ප්‍රශ්න තුන. අවසරයි ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ පසුගිය සතියේ පැවැත්වූ පරිදි මාස්ටර් ට්‍රේනර් ප්‍රෝග්‍රෑම් එක පුහුණු, මම හිතන්නේ ස්වාමීන් වහන්සේ මේ කැලේ සමා වෙන්න, මේ කැලේ අපි ගිය සතියේ සාකච්ඡා කරා. බන්දුල මහත්මයා වහන්සේ ඉදිරිපත් කරා ඒ මාස්ටර් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එක ගැන. මම කමඨහන් වර්තාව කියන්න සමා වෙන්න. කමඨහන් වර්තාව. පසුගිය සතියේ අතියේ කළ සක්මන පිළිබඳව මෙසේ සාකහන් කරමි. සක්මනේ දෙකලවර සනිටුහන් කොට පහසුවෙන් සක්මනෙහි යෙදුනේ. වම දකුණ වශයෙන් සක්මන ආරම්භ කළෙමි. විනාඩි 15ක් පමණ සක්මන් කිරීමේදී යටිපතුලේ විලුඹේ සිට ඇඟිලි දක්වා ඇති ස්පර්ශය හොඳින් වැටහුණි. සුමඩ තන පිස්සේ ඇති ස්පර්ශය යටිපතුලට යම් ආස්වාදයක් සතුටක් ලබා දුන් බව වැටහුණි. එලෙස දිගටම සක්මන් කරගෙන ගිය අතර බාහිරය ගැන ඒ තරම් දැනුමක් තිබුණේ නැත. එක් අවස්ථාවකදී සක්මන් නැවත හැරීමේදී හිත පිට ගොස් යම් වෙලාවක් කතාවක් ගොතා හරියටම නැවතත් පා දෙපා මුලට අනායාසයෙන්ම පැමිණියේ. ඒ නිරීක්ෂණය කළ විට හිත තුළ සියුම් සතුටක්ද ඇති විය. පිට ගිය හිත නැවත මුල් ආරමුණ වූ දෙපාවල ස්පර්ශයට පැමිණීම ගැන සතුටක් පහළ විය. මද සිනාවක්ද මතුවී ආවේය. සිත පිට යාමට තිබූ කනස්සල්ල ටිකෙන් ටික අඩුවන බව වැටහුණි. මෙම නිරීක්ෂණය කමඨහන් වර්තාවට ඇතුළත් කොට ඉදිරිපත් කරමි. තෙරුවන් සරණයි. ප්‍රෙඩිස් හොයිස්.
ඔවිතේ ඒක නිරීක්ෂණයක් නිසා හොඳයි කියලා කියන්න පුළුවන්. ඉදිරිපත් කළා තියෙන ආකාරයත් හොඳට හිතලා බලලා ලියපියන්නේ වටහගෙන ලියුප එකක්. ඉතින් මේක අහගෙන ඉන්න අයටත්, කියවන අයටත්, ලියන කෙනාටත් ඉදිරියටත් මේ වගේ ඒවා අභියෝග ජයගෙන ඉදිරියට යන්න ලැබේවා කියලා අපි යනවා ඊගා කමෙන්ටාර වලට.
අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස, තතිමත් ඇවිදි පාදයට දැනෙන ස්පර්ශයට හිත තියාගෙන ඇවිදින්න පටන් ගත්තා. කකුලේ විලුඹ ප්‍රදේශයට හොඳ තද බවක්ද දැනෙනවා. මුලින්ම විලුඹ පොළවේ වදින බවත් ක්‍රමයෙන් ඉන්පසු අනෙක් ප්‍රදේශද පොළවේ වදින බවත් දැනෙනවා. කකුල් ඉස්සෙන විට මුලින්ම විලුඹ එන බවත් අන්තිමේට ඇඟිලි පොළවෙන් ඉස්සෙන බවත් හොඳින් වැටහෙනවා. මෙසේ ටික වේලාවක් සක්මන් කරද්දී නිදිමතක්ද දැනෙනවා. සිතුවිලි ඉතා අඩුය. සමහර දිනවල නිදිමත ගැන දැනුවත්ව තවත් වට කිහිපයක් යන විට සිතවිලි ඇවිත් නිදිමත ගතිය නැති වී යනවා. නැවතත් විලුඹ පොළවේ වදින බව දැන ගැනීමෙන් සිත පාදයට පැමිණි බවද හඳුනා ගන්නවා. අද දිනේ නිදිමත දැනෙන විට සතිමත් බව වැඩි කරමින් පාද ස්පර්ශයට වැඩි අවධානයක් යොමු කළා. නිදිමත ගතිය වෙනුවට සක්මන ඉබේටම වේගවත් වුණා. ඉන්පසු ටිකකින් නැවතත් වේගය අඩු වුණා. මේ ආකාරයට නිදිමත අවස්ථාවේදී සක්මන සතිමත් බව වැඩි කිරීමෙන් නිදිමත එන වාර ගාන අඩු කිරීමට හැකි වුණා. මේ ආකාරයට පැයක් පමණ සක්මන් භාවනාව කළා. සතිමත් ඉඳ ගැනීමත් කියන්නේ සෝන්ස්. සතිමත් ඉඳ ගැනීම ඉරියව්වට හිත යොමු කරලා ටික වේලාවක් ඉන්නකොට නාසයේ කෙළවරේ හුස්මය ස්වාමීන් වහන්සේ ඇහෙනවද බාව?
එහෙනම් මම අහගෙන ඉන්නේ මොකද කරන්න කියලා. ඔය කියවන්න නැතුව.
ස්වාමීනි මේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ස්ලෝ කියලා මට මේ මැසේජ් එකක් ආවා. ඉඳගෙන ඉන්න ඉරියව්වට හිත යොමු කරලා ටික වෙලාවක් ඉන්නකොට නාසයේ කෙළවරේ උෂ්ම ජන්තමට දැනෙනවා. ඒ දෙස හොඳින් බලාගෙන ඉන්නවා. ආශ්වාසය ඉවර වේගෙන ඉවර වෙනවා සමගම ඉතා සුළු විරාමයකින් ප්‍රාශ්වාසයත් පටන් ගන්නවා. ප්‍රාශ්වාසය ඉවර වෙලා ටිකක් වැඩිපුර විරාමයකින් පසු ආශ්වාසයද පටන් ගන්නවා. විවිධ දේවලට සිත ගියත් ඒ ගැන නොතකා හුස්ම දිහාම බලාගෙන ඉන්නවා. ටික වේලාවකින් නිදිමතක් වැනි තත්වයක් එනවා. ඉන්පසුව මුකුත් නොදන්නා තත්වයකට යම්කිසි වේලාවක් ඉන්නවා. නැවතත් හුස්ම රැල්ලට සිත යොමු වෙනවා. නාසයේ කෙළවරේ සියුම් ස්පර්ශයක් දැනෙනවා. මේ ආකාරයට පැයක් පමණ සතිමත් ඉඳ ගැනීම කරනවා. සමනස අසතිමත් අතීතය කියලා තව එකක් තියෙනවා. ඒකේ එතනෙම පල්ලෙහා මම එකක් කියවලද? සතිමත් අතීතය. මම දැන් වසර කිහිපයක කාලයක් පුරා ලැබෙන අවස්ථාවන් වලදී සතිය පුහුණු කරනවා. ගෞරවනීය ලොකු ස්වාමින් වහන්සේගේ නේවාසික වැඩසටහන් කිහිපයකටම සහභාගී වෙලා තියෙනවා. මම අසතිමත්ව ද්වේෂයෙන් වැඩ කරන අවස්ථා දැන් බොහෝ දුරට අඩු වී තිබෙනවා. දැනටත් එසේ වැරදි ලෙස හැසිරෙන අවස්ථා තිබෙනවා. නමුත් තා ඉක්මනින් නිවැරදි කර ගැනීමට යොමු වෙනවා. අතීතයේ අසතිමත්ව ළමයින්ට කළ වැනවැදීම් නිසා ඔවුන්ගේ ජීවිතවලට යම් කිසි අහිතකර බලපෑමක් වී ඇතැයි පසුතැවීමක් සමහර විට දැනෙනවා. මේ ගැන ළමයින් සමඟ කතා කරලා සමාව ඉල්ලන්නත් හිතෙනවා. ඒ දේවල් ළමයින්ට ඒතරම් මතකයක් නැති වෙන්න පුළුවන්. ඒ නිසා නැවත ඒ අතීතයේ කතා කිරීම තේරුමක් නැති කුණු අවිස්සීමක් වෙන්නත් පුළුවන් නිසා නිශ්ශබ්දව ඉන්නවා. පසුගිය ඉරිදා 14 දිනකගේ කණ්ණාමර මාස්ටර් ට්‍රේනර් ප්‍රෝග්‍රෑම් සමාවෙන් සෝනසේ ආපහුවර මාස්ටර් ට්‍රේනර් ප්‍රෝග්‍රෑම් එක තප්පරද ඔහම ස්වාමීන් වහන්සේ මාස්ටර් ට්‍රේනර් ප්‍රෝග්‍රෑම් එක
අවුල් කරන නිශාන විශාන කවුද මේ නිරෝෂ්‍ය ලෑස්තින වැඩේට කතා පරගවල කමටහන් වාර්තාව මොකද සක්ම මාර්තාව කියලා බලාගෙන ඉන්නවා. උගුර පාදනවා පරියන්කේ කියන්නේ. ඊට පස්සේ පරණ අතීතය ගැන කතා කරන්න අහනවා. ඊට පස්සේ මාස්ටර් ට්‍රේනින් කියනවා. ආගෙන ඉන්න මේ පැත්තට කිසි කලෙලියක් නැහැ. ඒකයි ලියුපු එක්කනා පැත්තේ මුත් අසාධාරණයි. ලියුපු එක්කනාත් ඇත්තට හරියට ලියලා නැහැ පිළිවෙලට. ඒ වගේම කියවන එක්කනා කල්ලාතු පොඩ්ඩක් සූදානම් වෙනවා නම් නිරවුල් භාවයක් එනවා. අතීත මතකය සති මතකය අසති මතකය ගැන කතා කරනකොට මේ වගේ වார்த்தාවක් ඉදිරිපත් කිරීමෙන් සාන්තියක් තියෙනවනම් තේරෙනවනම් දරුවන්ට නැවත කතා කරන එකේ සාන්තියක් තියෙයි. දැන් මේ විදිහට ඉදිරිපත් කරන එක කරදරයක් සැකයක් තියෙනවනම් ඒ කියන්නේ ඒක ළමයින්ට සිහිපත් කරලත් මං හිතන්නේ ආනිසංසයක් ලබන්න පුළුවන් වෙයි කියලා. ඒ නිසා අපි මේ අවස්ථාව කරගනිමු පුළුවන් තරම් අපි ඒවා හෙලි කරලා කවදාරි හිත හීල් වෙච්ච දවසට සීතල වෙච්ච දවසට සනීප වෙච්ච දවසට අනිකව කතා කරන එක ධර්මතාවයක් වෙනවා. ඒගොල්ලන්ට මතක තිබුණත් නැතත් අපිට අපේ කතන්දරේ කියන්න පුළුවන්. ඒ නිසා මේ කමඨාන් සුද්ධ කරන අවස්ථාව හොඳ වේදිකාවක් හෙලිදරව්වකට. ඒක නිර්වෘල කරන්න ඕන. නිරෝෂ් තමයි ඒක ඇත්තටම. ඒකොල්ල කට්ටිය යොමු කරවන්නත් ඕන රචනයක් ලියන්න කියලා දෙන්න. ඊටසේ කියන කෙනා තෝල්කයා නිරවුල් ඉදිරිපත් කරන්න ඕන. මොකද අපි බොහොම ඈතකනේ ඉන්නේ මේ කාලය. කතත් අපිට උදේ වරු ඕගොල්ලන්ට ඇඳ වරු. ඉතින් ඒ නිසා ඒ අතරමැද සම්බන්ධ වෙන අයට නිරවුල් භාවයක් ලබා ගන්න. ඉතින් එතකොට අපි අර අතීත මතකයක් අතීත අකුසලුත් ගෙවෙන්න පටන් ගන්නවා. මේ කතා කරන මගේ කියව නිරෝෂ්ගේ වෙනත ලියන කෙනාගේ වෙනත සම්බන්ධ වෙච්ච අයගේ ඔක්කොගෙම සෝදාය සෝයසේ බවක් සිද්ධ වෙනවා. ඒක අතුරුපලයක්. ඉතින් කමඨාන් වාතාව දිගට කරගෙන යන්න සක්මනේ පරියන්කේ හොඳට නිින්ද පිළිබඳව තෑහෙන ඉදිරියට ගිහිල්ලා තියෙනවා. මේ තමයි නිින්දේ ආරම්භයේ පිළිබඳව හැදෑරීම. තාටියක් කල් ගියාම නිින්දේ මැදට යනවා. ඒකත් එතකොට ඔය ආර්ය පරිශ්‍රයේම කොටසක් වෙනවා. ඊට පස්සේ නිින්දේද ඉන්නේ නැද්ද කියලා හොයාගන්න බැරි වෙනවා. දැන් මේ ඉන්නේ නිින්දක තමයි. ඔය කියන නිින්දක් නිින්ද තමයි. දුවට රෑනින්ද මේක දවල් නින්ද කියලා තමයි කටුකුරුන් දිස්වාංශය දාලා තිබුණේ. ඉතින් මේ දෙක අතර ලොකු වෙනසක් නැහැ. දෙකේම අපි තාම තාත්විකව රඟපෑමක් මිසක්කා යථාර්ථය තාම දන්නේ නැහැ. ඒ නිසා අපි මෙහෙම කරගෙන යම් කරගෙන යනකොට අපි අතර සංනිවේදනයේ හරියනකොට හිත හරියනකොට සුව සේවාවකට එනකොට ඔය කාට කාටත් තේරෙනවා තේරෙනකන් දුකසේ ඉදිරියට අරගෙන යමු. එතකොට කාට කාටත් සුවිසුද්ධියක් සත්තාන විසුද්ධිය සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
රුවන් සර්ණත් ස්වාමීන් වහන්සේ සමාවෙන ස්වාමීන් වහන්සේ මේ මම හිතුවේ සක්මණ ඉවරල මගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක වරදට මේවා කියනවා නෙමෙයි මේ හේතු කියනවා නෙමෙයි නමුත්
ඉන්ටර්නෙට් කනෙක්ෂන් මට වැඩක් නැහැ ඔය කියන වෙයි මට වැඩක් නැහැ අපි යමු ඊගාව ප්‍රශ්නෙට.
ස්වාමීන් වහන්සේ සමාවෙන්න සතිමත් පර්යංකේ මම දැන් මෙතන ඉඳගෙන සිටිනවායයි දැනගෙන කය වෙත අවධානය යොමු කළෙමි. හුස්ම රැල්ල වෙත අවධානය ඉතා ඉක්මනින් යොමු විය. ඉතා වේගෙන් දැනෙන හුස්ම ක්‍රමයෙන් සියුම්ව යන අයුරු නිරීක්ෂණය විය. සිතුවිලි කිහිපයක් මතු වූ අතර නැවත ඉතා සියුම් හුස්ම රැල්ල සිරුරේ සියුම් කම්පනයක් ලෙස දිස් විය. ඉත ඉස් අවකාශයට ඇතුල් විය. විවිධ විකාර රූප දෙක තුනක් නිරීක්ෂණය වූ අතර හුස්ම රැල්ලට අවධානය ගන්නට තත්කරත් හුස්ම දැනුනේ නැත. ඒ වෙනුවට කිසිවක් නොදෙන තැනක සිටියෙමි. මෙසේ සිටින විට සිත නින්දට වැටි ඇති බව දැනගත්තේ හිස කඩා වැටීම නිරීක්ෂණය වීමෙන්. ඉන්පසු නැවුම් අවදි භාවයකින් වැනි ස්වභාවයක් දැනුණු අතර හුස්ම රැල්ල බැලීමට තැත් කළෙමි. හුස්ම රැල්ල හසු වූයේ නැත. කිසිවක් නැති තැනක සිටින විට හිස පැත්තකට දියවි වැක්කිරෙන ස්වභාවයක් නිරීක්ෂණය විය. එම අත්දැකීමේ සිට හුස්ම රැල්ලද නිරීක්ෂණය විය. හිස ඉදිරියට අනිත් පසටද වැටුණු අතර එම ක්‍රියාවලිය පුරාවටම හුස්ම රැල්ලද නිරීක්ෂණය විය. හිස කෙලින් වූ අතර හිසේ පැත්තකින් හුස්ම රැල්ල වැටෙන ආකාරයක් නිරීක්ෂණය විය. දවස පුරා සිතමින් සිටි දෙයක් තිබූ අතර ඒ පරියන්කේදී මතකයටවත් ආවේ නැති බව වැටහීමෙන් සතිමත් බව කොපමණ ආශ්චර්යජනකද යයි නැවත වාරයක් ඔප්පු විය. පෙරවන් සරණයි.
මේක අර ඉස්සල්ලා කරත් වඩා අවදිභාවයත් විවේකයත් අතර දෝලනයේ අවස්ථාවල් විස්තර වෙලා තියෙනවා. තව ඉවර නැහැ. තව ගොඩාක් ඕක ගැන ඉගෙන ගන්න පුළුවන්. ඒක නිසා ඒ අවදි භාවයේ සහ හිස්තන්ට අනේක තින් ස්ලයිසිං ඔෆ් ටයිම් ඉතාම කුඩා කාල පරාස වලට කැඩුවොත් යටි හිතත් උඩු හිතත් අතර පාලමක් බැඳා වගේ බිංගයක් කෑරුවා වගේ කියලා කියනවා. ඉතින් ඒක තමයි සාමාන්‍යයෙන් ওই සයිකියාට්‍රික් කවුන්සලින් වලින් කරන්නේ. මේක තමයි සයිකියාට්‍රිස්ට් තමයි මයි ලෙඩා සතියෙමයි බේත. මේ කරනකොට මගේ හිත විතරක් නෙවෙයි මානවයේ හිත අඳුර ගන්න පුළුවන්. ඒක මේ වෙන වැඩක් කරද්දී අමාරු ඔය වැඩේ සඳහාම යෙදී ගත කරන තමයි අල්ලන්න පුළුවන් වෙන්නේ. ඊට පහුවෙනකොට එහෙම මේ වෙන වැඩක් කරනකොටවත් කරන්න පුළුවන් වෙනවා. මේ කලුකොන්දේ පඤ්ඤාසේ කරහම්දෝ ලියලා තියෙනවා ප්‍රසිද්ධ බණ කියද්දී හතර සැරියක් ආසනේ ඉඳද්දි නිඳ ගිහිලා තියෙනවා කියන. ඒත්ටි බණත් යනවා. ඩ්‍රයිවිං කරනකොටත් නිඳ යනවා. ඩ්‍රයිවිං උත් යනවා. ඒ වගේ ගෙදරතරේ වැඩ ගොඩාක් ඕටෝ පයිලට්ින් මෝඩ් එකේ යනකොට ගොඩක් වෙලාවට අපි ඉන්නේ නිඳක වගේ තමයි. රූකඩේ විතරයි. ඒක තේරුම් ගන්න පුළුවන් මේ මිනිස්සයා කියන රූකඩේ පුරුදු කරලා තිබ්බහම යාට කරන්න බැරි වැඩක් නැහැ. ඉතින් ඒ නිසා හොඳට මේ මොනවාක නොකර ඉන්න විදිහක් පොඩ්ඩක් පුරුදු කරගන්න. එතකොට තේරුම් ගන්න පුළුවන් වෙයි මේ හිත කියන එක මම මේකේ රතාචාර්ය වුණාට මේ රතේ එච්චරම කියන දේ අහන්නේ. ඉතින් ඒක හරි වටිනවා. ඒක වටිනකම තියෙන්නේ ඒ තේරුම් ගත්ත එක්කරයක කියන්න තරම් වික්ත වුණොත් විතරයි. ප්‍රතිබල වුණොත් විතරයි. ප්‍රසන්න මනසකින් කිව්වොත් විතරයි. එහෙම නැත්නම් කරදරයක් උකිරුවොත් බුදු වෙයිද බුදියයිද කියලා කියන්න බෑ. දෙක ප්‍රසන්න මනසෙන් ඉදිරිපත් කරොත් ඕන කෙනෙකුට අන්නේ දෙක අතර වෙනස දැන ගන්න පුළුවන්. ඒ නිසා මේක හොඳ ප්‍රයත්නයක් කියලා කියන්න පුළුවන්.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ලිඛිත ප්‍රශ්න එපමණයි තියෙන්නේ.
ඔව්.
කාටද තියෙනවා නම් සභාවෙන් අත උස්සලා ඉදිරිපත් කරන්න පුළුවන්. අසිත මහත්මයා.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ.
අයියෙන් කතා කරන්න.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. නිරෝෂ මගේ ඊමේල් එකෙන් ප්‍රශ්න දෙකක් ඇවිල්ලා තියෙන්නේ නැති. ඒක වාර්තා දෙකක් ඇත්තටම මගේ මේ වයිෆ් ගේයි.
මම එක වාර්තාව ඉදිරිපත් කරේ මම හිතුවා ඒකෙම රිපීට් එකක්ද දන්නේ බල තියෙන්නේ කියලා. ඔයාලට පුළුවන් නම් ඒක ඉදිරිපත් කරන්න පුළුවන් රුක්සා.
හරි මම
රිප්ලයි කරා ඔයාලට මම මේක ඉදිරිපත් කරන්න දෙපාද කියලා ඒක වෙලා කරන්න නිසා.
සමා වෙන්න ඕනේ මම බලන් හිටියේ නෑ chat එක දිහා නිරෝෂණාව තියනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන් නම් හොඳයි මොකද මගේ දැනට ඒක නැහැ
මේ ඊමේල් එකෙන් යන්නේ. හොඳයි. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. සතිවත් ඇවිදීම. ඒකයි. යටිපතුල් වලට දැනෙන ස්පර්ශයට හිත තියාගෙන ඇවිද්දා. පොළවේ සීතල බව දැනුණා. වම් කකුලේ විලුඹ සහ කොට්ටේ පොළවට යාන්තමට වදින බව සහ ලේවකේ ප්‍රදේශයේ හිස් ප්‍රදේශයක් ලෙස දැනුණා. දකුණු කකුලේ මිලිවලට පොළවේ තද බව වැඩියෙන් දැනුණා. දකුණු කකුලේ ලේවකේ ප්‍රදේශයේ හිස් ලෙස දැනුණා. කකුල් දෙකේම හිස් ප්‍රදේශයට හිත තබා දිගටම ඇවිද්දා. ලී පොළවේ සුමුදු ගතිය, ලස්සන සුළු බව, ලී දෙකට සම්බන්ධ වෙලා තියෙන දොරේ සහ පොළවේ තද ගතිය වැනි දැනීම් රාශියක් දැනුණා. එක් අවස්ථාවක කකුල් දෙකම එක තැන ඔසවනවා, තබනවා වගේ දැනුණා. නමුත් ඉදිරියට ගමන් කර තිබුණා. ගමන් වුණ ආකාරය දැනුනේ නැහැ. ඉබේටම වාගේ පසුපසට ගමන් කෙරුණා. පිටුපසට යන විට විලුඹ තද වෙනවා, ඇඟිලි වලින් පසුපසට තල්ලු වෙනවා. මේ විදිහට කීප වතාවක්ම ගමන් කෙරුණා. හැම විටම උත්සාහ කරා ඉදිරියට යද්දී දැනෙන විදිහ දැනගන්න. නමුත් ඒ දැනුනේ නැහැ. සතිමත් ඉඳ ගැනීම. මූල කර්මස්ථානය ආනාපාන සතිය. කාලය පැය එකයි. වම්නාසයේ ඉදිරි ප්‍රදේශයේ හිත තබා ගත්තා. ඉබේ වැටෙන හුස්මට හිත යොමු කළා. යාන්තමට කෙටි ආශ්වාස ප්‍රාශ්වාස දෙක තුනක් දැනුණා. ඉන්පසු දැනීම නොදැනී ගියා. නමුත් ඒ ප්‍රදේශයටම හිත තබාගෙන හිටියා. එවිට ටිකකින් කකුල් වේගයෙන් සෙලවෙනවා දැනුණා. කය විවිධ දැනුම් රාශියක් සිද්ධ වුණා. වර්තමාන මොහොතේ කය සිදුවන දැනීම් ගැන දැනුවත්ව සිටියා. ටිකකින් පසුව වේගයකින් ගැහෙන්න පටන් අරන් නාසයෙන් කෙටි ආශ්වාස ප්‍රාශ්වාස සීතලට දැනුණා. ටිකකින් හිත ඇස් ප්‍රදේශයට යොමු වුණා. කළු පාටට පෙනුණා. ඉන්පසු හිතට දුකක් වගේ හැඟීමක් ආවා. අපුව වේගයෙන් ගැහෙන ගතිය, ඇස්වලට කඳුළු එන ගතිය, ඒවා ගැන හොඳින් දැනුවත්ව බලා සිටියා. සිහින් ශබ්දයක් සමග ඇඬුණා. ටිකකින් නැස් ඇරුණා. හිතේ දුකක් වගේ ගතියක් තිබුණා. ඉන්පසුව වේලාව බලද්දී විනාඩි 45ක් ගත වී තිබුණා. නැවත මට හිතුණා මේ දුකට මොකද වෙන්නේ කියලා බලන්න. නැවතත් පර්යන්කයේ ඉරියව්වෙන් ඇස් දෙක වහගෙන හිටියා. මුලදී දැනුණා වගේම යාන්ත්‍රවල නාසයේ ඉදිරි ප්‍රදේශයේ ඇතුල් පැත්තේ කෙටි ආශ්වාස ප්‍රාශ්වාස දැනුණා. තෙරුවන් සරණයි ස්වාමී.
ඔව් මේක ඇත්තටම ලියපු කෙනාට තේරිලා නැහැ මේ නෝනාගේ වර්තාව මේකයි මාත්‍යගේ වර්තාව මෙහෙමයි කියලා වෙන් කළා දෙන්නේ. ඊට පස්සේ කියවන කෙනාටත් එතකොට අවබෝධ කරගන්න බෑ මේ එකනාම වාර්තා දෙකක් ලියලාද ඇත්තටම අපිට වැඩක් නැහැ නෝනාගේ මාත්‍යයි කියලා. නමුත් මේ sannivedanaye තියෙන මේ ප්‍රශ්නේ ඉතින් මෙහෙව් කෙනෙකුට ආශාස් ප්‍රසාස් දෙකේ වෙනස අල්ලන්න පුළුවන් වෙයිද? මේකේ නෝනාගේ වාර්තාවේ මාත්‍යගේ වාර්තාවේ වෙන් කරලා ලියා ගන්න තරම් බැරි නම්. ඊට පස්සේ ලියලා තිනෙව්වත් හතර පහ පොලක නතර කර කර තමයි කියවන තියෙන්නේ. ඒ කියන්නේ මේ sannivedanayේදී ඇති වෙන අතරමැදි ඇති වෙන දේදී කොච්චරක් ඒ වාර්තාවේ තියෙන අන්තර්ගතයේ මගේ ඔළුවට එන්නේ නැහැ. ඒක ස්මූත්ලි යනවා නම් හරි ලේසි. ඒ වුණාට අර මට ප්‍රශ්නයක් වෙලා නැහැ. මොකද මම මේක උදේ ඉඳලා හැන්ද වෙනකම් මේ වැඩේ තමයි කරන්නේ. ඒ නිසා ලියන කෙනා ලියන්න ඕනේ ඒ ගෑනු පිටිපින්කම වයස මට වැඩක් නැහැ. නැත්නම් පැකට් දෙකකට දාලා දෙන්නකෝ. බෑග් දෙකකට දාලා දෙන්නකෝ. ඉතින් එහෙම කෙනාට නම් මට කියතයි කිය ආස්වාද ප්‍රසවාස වෙන් කළා බලන්න. එහෙම නැත්නම් වමයි දකුණයි වෙන් කළා බලන්න. නැත්නම් පිසිගේ බලාමල්ල වගේ ඔක්කොම එකට දැම්මට පස්සේ කියවන එක්කනත් නිරෝෂ වගේ කෙනෙක් නම් කහින්ඩ වෙලා ගන්නවා උගුර පාදන්න වෙලා ගන්නවා සාමාන්‍ය වார்த்தාවට වැඩිය. මොකද හේතුව අර වචනේ තේරෙන්නේ නැහැ. ඒ නිසා මේ වார்த்தාව බලනකොට ඒ අනිත් කියූප එක නම් දැන කොයි එක නානෝන කොයි එක මහත්යදි කියන දන්නේ නැහැ. කෙසේ නමුත් හොඳ තැනකට එල්ල වෙලා ඉන්නවා. ඔට්ටු වෙලා ගත කරනවා. අනිවාර්යයෙන්ම කමඨාන සුද්ධ වෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම පටලවිලක් එන තැනක්. ඉතින් ඒක අපි අර භාෂා පටලවිල ඉතින්දී අයින් කර ගන්න ඕනේ. ව්‍යාකරණ පටලවිල අයින් කර ගන්න ඕනේ. අනික කතන්දර පටලවිල අයින් කරුවොත් ඔන්න පුළුවන් හිතේ පටලවිල අයින් කරන්න. ඒ හිතේ පටලවිල තියේදී මේ ගෑණිගේ වාර්තා මොකද්ද මිනිහාගේ වාර්තා මොකද්ද කියලා දන්නේ නැත්නම් වචන හරියට පාවිච්චි වෙන්නේ නැත්නම් කියවෙන්නේ නැත්නම් අපි හරි අමාරුයි අර ගැඹුරට යන්න. ඒක ওই දෙන්න තුන් දෙනාගේ මගේ දෝෂයක් නෙමෙයි සාසනයට වෙන හානියක්. ඒ නිසා හරියට මේක දේවකාරියක් වගේ රාජකාරියක් වගේ වෙන් කරලා දාන්න. ඉතින් මේ නින්දට ගිහිල්ලා ආයසරයක් වාඩි වෙලා උත්සාහ කරපේක හොඳ ආදර්ශයක්. ඔක්කොම කර කැවිලා අඬලා කනගාටු වෙලා ආයසරයක් ඉඳලා බලනවා. මම සේරම මේ වැස්සකට ඉස්සලා උලන් හඹලා අන්ධකාර වෙලා අකුණු ගහලා තමාට වැහැලා තමාට වහින්න නැතුව නතර වෙනවා වගේ. ඉතින් උඟ දෙනෙක් ඒ වගේ වෙලාවට මේ භූත දෝෂ කියලා හිතලා නැත්නම් නරක වෙලාවක් කියලා වැඩි අතහැරලා දාන්න. එහෙම අතහැරලා දාන්න එපා දිගට කරන්න. ඒ අතරමැදදී ඒ වගේ බාධාවක් ආවනම් සිරි දෙව්දුව ගෙට වැඩියා කියලා හිතාගන්නයි කියලා පණ්ඩිත ස්වාමීන් කියනවා. සිරි දෙව්දුව ගෙට වඩින්න තමයි මම මේ කෑ ගහන්නේ. හරියට ඒක පිසිදුව ලියන්න පිසිදුව කියන්න පිසුදි ඉදිරිපත් කරන්න. එතකොට ඕගේ ඕගොල්ලගේ නෙවෙයි වார்த்தාව. ඒක අපේ වார்த்தාවක් අන්නගේ වார்த்தාවක් ලෝකයට උදව් වෙනවා. ඒ නිසා වාර්තාකරණයේ මේ පිරිසුදුනේ නැත්තා ඕගොල්ලන්ට කාලයක් මේක අපාපා ඉන්න වෙනවා. ඒ නිසා මේවා වෙන්න පුළුවන්. ඒව ලියමනේදී ඒවට ඊටම පිරිසිදු ඉදිරිපත් කිරීම කරන්ඩ ඒකට අදිෂ්ඨාන කරගන්න. එතකොට බලන්න භාවනාදී පුදුමාකාර ඍජු භාවයක් එනවා. භාවනාදී පුදුමාකාර එල්ලයක් එනවා. භාවනාදී පුදුමාකාර ආපතගත වීමක් එනවා. මුලිච්ච වීමක් එනවා. ඒක මේ වෙලාවේ අපි මනුෂ්‍ය වශයෙන් කරලා දෙන්න ඕනේ. මම හිතනවා දෙන්නටම ප්‍රයෝජනක් වෙයි කියලා. ඉදිරියේදීත් පුළුවන් තරම් නිචිතව භාවනා කරලා පිළිසිදුව ලියලා එවන්න. අපි බලමු මේ කතා කරපෙකෙන් රණ්ඩු කරපෙකෙන් කෑ ගහපු එකෙන් ප්‍රයෝජනක් වෙලා තියෙනවද කියලා.
මම සර්නේ ස්වාමී. ඒකවට සම්පත් මාත්මයට පුළුවන් කතා
කරන්න. අවසරයි ස්වාමීන් වහන්සේ. මට තියෙන ප්‍රශ්නය තමයි මේ සතිමත් කොහොමද අනාගතය ගැන සැලසුම් කරන්නේ කියන එක පිළිබඳව ඒ ගැන පහදලා දෙන්න පුළුවන් නම් බොහොම ස්තුතිවන්ත වෙනවා. තෙරුවන් සරණයි.
අනාගතය සැලසුම් කරන්න එපා. ඒක සම්පතක් නෙවෙයි, ඒක විනාශයක්. මොනවාරි හේතුවක් නිසා කවුරු කියපු නිසා හෝ පුරුද්දට කරන වෙලාවේදී ඒක කරන්නේ වර්තමානයේ ඉඳගෙනද අනාගතයේ ඉඳගෙනද කියලා පොඩ්ඩක් බලන්නකෝ. අනාගතයේ සැලසුම් කරන්නේ අනාගතයේ ඉඳගෙනද වර්තමානයේ ඉඳගෙනද කියලා. එයිෂා සැලසුම් කරන වෙලාවට සිහියලවල බලන්න කොයි දේ කරන්නේ වර්තමානයේ ඉඳලා තමයි තමයි සත්‍ය කියන්නේ. සැලසුම් කරන්න නම් යන්න එපා. ඔය පිස්සු මනසෙන් සැලසුම් කළා තමයි මේ ලෝකෙ මෙච්චර නරක වෙලා තියෙන්නේ. පිස්සු තමයි සැලසුම් හදන හරියක් හදන්නේ. සැලසුම් හැදුනට කමන්නේ, කවුරු හරි කිව්වට සැලසුම් කරාට කමන්නේ. හැබැයි සැලසුම් කරන්නේ වර්තමානයේ කියලා හිතාගන්න. ඒක පොඩ්ඩක් වෙරිෆයි කරගන්න ඕනේ. දැන් ඉස්සෙල්ලා එක්කනා කියනවා මම මේ කටයුතු කරන ගමනේ යවෙනවලු. ගමනේ යනවා. හිතනවා ඒ හිතන එක වෙනවා. ඒ ගමනේ යන වර්තමානයේ. ඒකට අසත්‍යයක් කියලා කියන්න බෑ. හිත එක්සෙන්ට්‍රික් සෙන්ට්‍රල් නෑ. ඒ වුණත් ගමනක් වෙනවා අර අර කට හිත ඒ වගේ සැලසුම යන්න අරින්ද සැලසුම කරන්න අනු කියපු නිසා ඒ වගේම තමන්ගේ පුරුද්ද නිසා. නමුත් සැලසුම් කරන්නේ වර්තමාන මොහොතේ බව දැනගත්තා නම් බඩ සාතිකයක් දෙන්න පුළුවන්. ඔයගේ සැලසුම ඒකාන්තයෙන්ම වෙනදට වඩා සක්‍රීය සැලසුමක් බවට පත් වෙනවා.
බොහොම ස්තුතියි ස්වාමීන් වහන්සේ. මට තේරුණා ඔබ වහන්සේ පැහැදිලි කරපු දේ. මම ඉදිරියේදී බලන්නම් මම
ඉදිරියේදී බැලුවයි කිව්වනම් මං කියපු දේ තේරිලා නැහැ. දැන් බලන්න. ඉදිරියේදී බලනවා නම් ආයෙ සැලසුමක් තමයි.
තෙරුවන්
සරණයි. තෙරුවන් සරණයි.
තව කාට ප්‍රශ්න තියෙනවද ඉදිරිපත් කරන්න? හොඳයි ස්වාමීන් වහන්සේ, අපේ වෙලාවත් අවසන් වෙගෙන යන නිසා එහෙමනම් අවසරයි ඔබ වහන්සේව වන්දනා කිරීමට.
හොඳයි.
අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. ගෞරවනීය ධම්ම කුසල ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. පදා ප්‍රැස්සි සිටින්නේ සතිපතා පැවැත්වෙන ධර්ම දේශනා වැඩසටහනටයි. මම මේ අවස්ථාවේ ඔබ වහන්සේගේ දෙපා නැමත ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ සතිපතා පැවැත්වෙන මෙම ධර්ම දේශනාව ඉදිරියට කරගෙන යන ලෙසටයි. සාදු සාදු සාදු.
නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ගටිකාරෝ කෝ මහරජ කුම්භකාරෝ ඒකබත්තිකෝ බ්‍රහ්මචාරී සීලවා කල්යාණ ධම්මෝති.
සාදු සාදු සාදු.
මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අදත් අපි සුපුරුදු විදිහට ධර්ම දේශනාවේ අංගයත් එක්ක ඒක ඉතුරු කොටසත් එක්ක තමයි එකතු වෙලා ඉන්නේ. ඉතින් එහෙදි අපි බලමු අපි කලින් පාර නවත්වපු තැන ඉඳලා ටිකක් ඉදිරියට කතා බහ කරන්න. ඉතින් මේ සම්බන්ධ වෙන පිරිසට පහුගිය සති කිහිපයක් තුල සම්බන්ධ වුණා නම් මතකයක් ඇති. කොයි හරියද අපි නැවතිලා ඉන්නේ, කොයි හරියෙන්ද අපි අවසානේ කතාව අහවර කළේ කියලා. ඉතින් එතනින් පොඩ්ඩක් ඉදිරියට තියෙන පාඩයක් තමයි මම අද තියාගත්තේ. මොකද්ද? අන්න මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ඒ ගටිකාර තමුන්ගේ උපස්ථායකයා පිළිබඳ තව කොටසක්, තව ಗುಣ කොටසක් ඉදිරිපත් කරනවා. එතකොට එතන සඳහන් වෙන්නේ මොකද්ද? ගටිකාරෝ කෝ මහරජ කුම්භකාරෝ ඒකබත්තිකෝ බ්‍රහ්මචාරී සීලවා කල්යාණ ධම්මෝති කියලා. ඔන්න මේ විදිහට මහරජ මේ ගටිකාර කුම්භකාර තෙම ඒකබත්තිකෝ එක් වේලක් වළඳන කෙනෙක්, බ්‍රහ්මචාරී, ඒ වගේම මේ බ්‍රහ්මචර්ය ජීවිතයක් බ්‍රහ්මචර්ය සමාදන් වෙලා කල්ගත කරන කෙනෙක්, සීලවා සීලෙන් යුක්ත කෙනෙක්, ඒ වගේම කල්යාණ ධම්මෝ යහපත් ගුණාංග වලින් යුක්ත ඌ එක් කියලා මෙන්න මේ තමුන්ගේ උපස්ථායකයාගේ තව ටිකක් ගුණයක් තව පෙදෙසක් පෙන්ලා හිටිනවා. ඉතින් මෙතෙන්දි බැලුවොත් මේ කියන කතාව මොකද්ද කියලා බැලුවොත් දැන් කියනවා මෙතන එක් වේලක් වළඳන කෙනෙක් තමයි මේ ගටිකාර. ඒ වගේම එයා බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරනවා. ඊළඟට මේ විදියට සීල් රකින්න කෙනෙක්, ඒ වගේම මේ යහපත් ගුණාංග ඇති කෙනෙක් මෙයා කියලා. එතකොට ඔය කියන කතන්දර ටික ඔක්කොම එක වාක්‍යකින් තමයි ප්‍රකාශ වෙන්නේ. ඉතින් එතෙන්දී මේ එක්තරා විදිහක මේ ආහාරය ගැනම තමයි කියන්නේ. ඒක භක්තිකෝ කියලා මේ පටන් ගත්තේ. ඉතින් ඔය ආහාරය ගැනනේ අපි ඒක නම් දන්නවා. නමුත් මේ ඉතුරු කොටස් ටිකත් ඇත්තටම ආහාරම තමයි. දැන් මේ ධර්මයට අනුව අපි අහලා තියෙනවා ආහාරය යම් කිසි විදියක මේ අපි පිඬු කොට ගන්න ආහාරය වගේම මේ හිතේ ආහාරත් පෙන්නවා. මේ හිතටත් ආහාර නිතර නිතර ලැබෙනවා. ඒ ආහාර නැත්තම් මේ සත්වයින්ට පැවැත්මක් නැහැ කියලා මේ ධර්මයට අනුව අන්න ආහාර කොටස් කීපයක් පෙන්නවා. එතකොට අපිට සරලව කිව්ව හැකි යන්න කයෙන් ගන්න අර විදිහට පිඬු කොට ගන්න ආහාර තියෙනවා. ඒ වගේම නොයෙකුත් හිතෙන් අරගන්න ආහාර වර්ගත් තියෙනවා. ඔය ඉන්ද්‍රියන් තුලින් අරගන්න ආහාර වර්ගත් තියෙනවා. ඉතින් ඔයවා මත පදනම් වෙලා තමයි අපේ මේ ජීවිතයක් පැවැත්මක් තියෙන්නේ. එහෙම නැතුව පැවැත්මක් ජීවිතයක් මේ සත්‍යයන්ට නැහැ කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. එතකොට කියනවා මොකද්ද? මේ ආහාරය ආහාරය කිව්වහම අන්න කය වගේම හිතෙන් අරගන්න ආහාර පිළිබඳ තමයි කියන්නේ. මේ ආහාරයට තණ්හාවක් ඇති තාක්කල් අන්න ඒක මත පිහිටලා මේ විඥාණය වැඩෙනවා. ඒ විදිහට පැවැත්මක් පවතිනවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. එතකොට මෙන්න මේ ආහාර පිළිබඳ කතාවක් තමයි මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ මෙතෙන්දි ඉදිරිපත් කරන්නේ. මේ තමන්ගේ උපස්ථායකයා කොයි විදිහට ආහාර පාලනයකින් යුක්ත කෙනෙක්ද? කොපමණකට ආහාරයේ තණ්හාව ප්‍රහාණය කරලා තියෙන කෙනෙක්ද කියලා තමයි මේ පෙන්නුම් කරන්නේ. එතකොට ආහාරය කියනකොට ඇත්තටම බොහෝ පැතිකඩ අපිට දකින්න පුළුවන්. ඒ පැතිකඩ වලින් තමයි අපිට මේ විදිහේ ප්‍රතිඵලයක් මේ විදිහේ ප්‍රතිපදාවක් පුරා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි පොඩ්ඩක් අද උත්සාහ කරමු මෙන්න මේ කියන ආහාර කතාව පිළිබඳ වෙනස්ම විදිහක පැහැදිලි කර ගැනීමක්, අලුත්ම විදිහක පැහැදිලි කර ගැනීමක් කරගන්න. ඉතින් මම පටන් ගන්න හොඳයි කියලා හිතුණ තැනක් තමයි දැන් අපි දන්නවා සාමාන්‍ය චතුරාර්ය සත්‍ය කියනකොට දුක, දුකට හේතුව, දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය කියලා පෙන්නලා දෙනවා. ඒ වගේම වෙන තැනකදී බුදුරජාණන් වහන්සේ කියනවා මෙන්න මේ කියන හතරම වෙනස් විදිහකට කියනවා. මොකද්ද කියනවා? ආහාරය. ආහාරයට හේතුව ආහාරය නැති කිරීම, ආහාර නැති කිරීමේ මාර්ගය කියලා. ඔන්න ඔය විදිහට මේ දුක කිව්වත් එකයි, ආහාර කිව්වත් එකයි. දුක නැති කිරීම කිව්වත් එකයි, ආහාර නැති කිරීම කිව්වත් එකයි. දුක නැති කිරීමේ මාර්ගය කිව්වත් එකයි, ආහාර නැති කිරීමේ මාර්ගය කිව්වත් එකයි. ඒතර ඔන්න ඔය විදිහට මෙන්න මේ ආහාරය කියන එක පිළිබඳ ලොකු ගැඹුරු මතයක් ගෙනහැර දක්වනවා. ඒතර කෙනෙක් හිතන්න පුළුවන් මෙන්න මේ ආහාර නැති කිරීම කිව්වහම එහෙනම් මේ බඩගින්න ඉන්න කතාවද කියන්නේ කියලා. නමුත් ඇත්තට මෙතන අදහස් වෙන්නේ ආහාරයට තියෙන තණ්හාව. අන්නේ තණ්හාව නැති කරපු තැන මෙන්න මේ විඥාණයට පැවැත්මක් නැහැ. මේ සත්වයකට තවත් පැවැත්මක් නැහැ කියන ගැඹුරු අදහසක් තමයි මෙතන කියන්නේ. ඒතකොට ආහාර ගැනීමෙන් වැළකිලා ඉඳලා මේ කියන දේ සාක්ෂාත් කරගන්නවා නෙමෙයි. ඒ වෙනකට ආහාර ගන්න එක යම්කිසි පාලනයකට නතු කරමින්, ඒ ආහාර ගැනීම පිළිබඳ යම් කිසි ප්‍රතිපදාවක් වඩමින් ටිකෙන් ටික යනකොට මේ තැනත් ආහාර ගත්තත් අන්නේ ආහාරයට තියෙන තණ්හාව නැත්තම් තවදුරටත් ඒ තැනත්ගේ පැවැත්මක් අදාළ වෙන්නේ නැහැ. පැවැත්මක් පිළිබඳ කතාවක් නැහැ. ඉතින් ඔන්න ඔය කියන දේ තමයි කියන්නේ. ඒතර මේ ආහාර නිරෝධ මාර්ගයේ විදිහට පෙන්නන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි පෙන්නන්නේ. ඉතින් අපි ඒක ගැනම හිතලා ආහාරයක් ගැන මේ හිතලා පොඩ්ඩක් ඒක පැහැදිලි කරගන්න බලමු. දැන් අපි දැකලා තියෙනවා ඔය හොද්දක් උයනකොට, හොද්දක් උයනකොට යම් කිසි විදියක අඩුම කුඩුම ටිකක් දාලා පිළිවෙලකට හදන්න ඕනේ දෙයක්. ඒතර ඔක්කොම එකපාර දාලා කලවම් කරා කියලා හොදි කන්න පුළුවන් හොදි හැදෙන්නේ නැහැ. ඔක්කොම කලවම් කරලා ලිපේ තිබ්බා කියලා කන්න පුළුවන් හොදි හැදෙන්නේ නැහැ. ඒ වෙනුවට ඒකට තියෙන යම් කිසි ක්‍රමයක්. ඒ අඩු වැඩි ප්‍රමාණයට දාන්න ඕනි. එහෙම නැතුව හොද්දක තියෙන රසයක් ගන්න බෑ. ඉතින් සමහරු කරන්නේ මොකද්ද? අන්න ලුණු බෝතලයක් අහලලා බලනවා මේකේ රස කොහොමද කියලා. ආපහු ගොඩ ගන්න බැරි රසක් තමයි තියෙන්නේ. ඉතින් ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ ඔන්න ඔය වගේ කොටස් කිහිපයක එකතුවක්. කොටස් 8ක් කියලානේ කියන්නේ එතකොට. ඔන්න 8න් ටික ටික දාලා බලන්න ඕනේ එකතුවක් ගැන තමයි කියන්නේ. ඔය 8 මුසු කළා ටිකෙන් ටික හදන්න ඕනේ. හොද්දක් ගැන තමයි කියන්නේ. එතකොට අඩු වැඩිය බල බල ටික ටික අඩු වැඩි කරලා අන්න යම් කිසි රසවත් හොද්දක් හදාගත්තොත් අන්න ඒ තැනැත්ත මේකේ පදම හොයාගත්ත වෙනවා. ඉතින් ඕක ඔය අපේ ජීවිතවලට වටිනා විදිහට ලං කරගන්න පුළුවන්. තමුන්ගේ ජීවිතේ දිහා නැවත නැවත හැරිලා බලන්න, අවධානයකින් ඉන්න, බලන්න මොනවද අඩු වැඩි තියෙන්නේ, මොන විදිහේ චර්යාවද මං ගෙවන්නේ කියන කල්පනාව තියෙන්න ඕනේ. ඒ අවධානේ තියෙන්න ඕනේ. ඒක අපි කියන්නේ සිහියෙන් පටන් ගත්තොත් ඒ ටික කරගන්න පුළුවන්. නමුත් සිහියෙන් පටන් අරන් සිහිය සිහිය කියලා පැය දෙක තුනක් අම්මෝ මං ඔන්න සිහිය වඩනවා, මෙන්න සක්මන් කරනවා, මෙන්න ඇවිදිනවා, එක එක්කවත් මගේ පැත්ත පලා දෙන්න එපා කියලා අර පෙනෙනේ උන්ට පවා සාප කරමින් සිහිය වැඩුවට මොකද? දවස ඉතුරු හරිය අන්න කොහොමද ගත කරන්නේ? කොයි විදිහටද ඒ කාලෙ ගෙවන්නේ කියලා බැලුවොත් අනේ ඉතුරු ටික ගැලපිලා නැහැ. ලුණු බෝතලයක් විතරක් හොද්දට හලලා තියෙනවා. ඉතින් හොද්දේ රසයක් අරගන්න බෑනේ. ඒ වෙනුවට මේක ක්‍රමයෙන් යන්න ඕනේ වැඩක්. දවස පුරාවට ටික ටික මොනවද මම මේ එකතු කරන අඩුම කුඩුම කියලා බලන්න ඕනේ. මම ලුණුමද දාන්නේ කියලා පොඩ්ඩක් බලන්න ඕනේ. එහෙම නැතුව අර පෑය දෙක තුනක් බොහෝම සීරුවෙන් සිහිය වඩලා එතනින් එහාට කඩලා බිඳලා දාලා පයින් ගහලා විසි කළා ඔය කියන විදියට හොද්දක් හදාගන්න බෑ. මම මේ මෙච්චර හොදි ගැන කතා කරන්නේ ඇත්තටම හොදි හදනවා බලා ඉඳලා මිසක් හොදි හදලා නම් නෙමෙයි. ඉස්සර පොඩි කාලේ මතකයි අපේ ආච්චි හොදි ඒදනවා. ඒක බොහෝම නිකන් දේව පූජාවක් වගේ තමයි, පූජාවට්ටියක් හදන විදියට තමයි කරන්නේ. බොහොම පිළිවෙලට අන්න පහේ ටික වට පිටාවේ තියාගෙන වලන් ටිකක් තියාගෙන ඔන්න ලුණු ගෙඩියක් කපන එකකට දානවා. තව රතු ලුණු ගෙඩියක් කපනවා තව එකකට දානවා. ඊට පස්සේ ඔන්න කහ දානවා. ඔහොම 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 දාලා දිය කිරි මිටි කිරි දමමින් බොහොම පිළිවෙලට තමයි කරන්නේ. බලා ඉන්න ආසයි. ඉතින් අන්න ටික ටික බොහොම රසවත් හොද්දක් හදනවා. කරවල හොද්දක් එහෙම හදනවා. අයි ගෑවිච්ච තැන කන්න පුළුවන්. මං ඉතින් කරන්නේ කරවල හොද්ද විතරක් බෙදාගෙන ගිහිල්ලා කනවා. එතකොට ඔන්න තව විනාඩි 10කින් 15කින් එනවා ඉතුරු හොදි ටික අරගෙන හොයාගෙන එනවා. ඉතින් ඒ වෙලාවට දැන් මේක කාලි වරයි නම් තව ටිකක් බෙදාගෙන කාමු කියලා ඔන්න ඉතුරු හොදි ටිකත් එක්ක තව බත් පිඟානක් කනවා. ඉතින් පමණට රසට පිළිවෙලට ක්‍රමානුකූලව ඒ විදිහට හොද්දක් හදනවා. ගෑවිච්ච තැන කන්න පුළුවන් හොද්දක් හදනවා. එතකොට අන්න අපේ ජීවිතෙත් ඔන්න ඒ කී විදිහේ රසවත් හොද්දකට දීලා තියෙන වට්ටෝරුවක් ගැන තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. එතකොට ඒක තම තමුන්ගේ බැලන්ස් එකක්, තම තමුන්ගේ රස හොයාගන්න අවශ්‍යතාවයක් තියෙනවා. වෙන කෙනෙක්ගේ රෙසිපි එකක් කොපි කරලා හැදුවා කියලා ඒ විදිහ හොද්දක් හැදෙන්නේ නැහැ. කොපි කරලා කවදාවත් මේ ගමන යන්න බෑ. ඒ වෙනකොට තමුන්ගේ බැලන්ස් එකක්, තමුන්ගේ රසයක්, තමුන්ගේ සමබරතාවයක් හොයාගන්න. ඔය හොද්දකට ඇත්තටම තියෙන සමතුලිත ප්‍රතික්‍රියාවක්. අඩු වැඩි බැලන්ස් එකක් තියෙන. අන්නේ සමතුලිතතාවය හොයා ගන්න ඕනේ. ඒ සමතුලිතතාවයට අනුව අන්න තමුන්ට රසයක් දෙන, තමුන්ට රසවත් හොද්දක් හදා ගැනීමේ වැඩක තමයි අපි මේ දිලේ ඉන්නේ. ඒතර වෙන කෙනෙකුගේ අදහසක් ඇහුවාම, වෙන කෙනෙකුගේ අත්දැකීමක් ඇහුවාම ඒකෙන් අපිට ගත යුතු දේවල් ටිකක් තියෙනවා. නමුත් ඒකේ විදිහටම කොපි කරලා දැම්මා කියලා ඒකෙන් එච්චර ප්‍රයෝජනයක් ගන්න බෑ. ඒ වෙනුවට තමුන්ගේ හොද්දේ රසය පිළිබඳ නැවත නැවත බලන්න. අල්ලට පොඩ්ඩක් අරගෙන දිවගාලා බලන්න. මොකද්ද මේ මම හදන හොද්දේ රසය? අර විදිහට පය දෙක තුනක් බොරුවට භාවනා කරනවා කියලා ඉඳලා ඉතුරු දවසේ පුරාවට පිස්සු කෙලීමක්ද මං සිද්ධ කරන්නේ? ඉතුරු දවසේ පුරාවට අර විදිහට ලුණු බෝතලයක් හැලුවා වගේ දෙයක්ද මම සිද්ධ කරන්නේ කියලා බලන්න ඕනේ. එහෙම නැතුව වෙන කෙනෙක්ගේ එකක් කොපි කරලා දාගත්ත කියලා හරියන්නේ නැහැ. අර ඉස්සර මොකද්ද රජ කෙනෙක්ගේ කතාවක් කියනවා. මොකද්ද මේ රජගේ හොඳ ආශ්‍රය පිරිසක් ඉඳලා තියෙනවා. ඉතින් මේ රජතුමා මොකද කරලා තියෙන්නේ? මේ අස්සය ටික හොඳට පුරුදු කරන්න කියලා බොහොම ලෝකෙම ඉන්න දක්ෂ පුහුණුකාරයෙක් අරගත්තා. මේ පුහුණුකාරයාත් බොහොම දක්ෂයි. මේ තැනැත්තා මේ අස්සයන්න පුහුණු කරන්නේ. ඉතින් මෙහෙම කාලයක් ගෙවෙනකොට මේ රජතුමාට බේනවා මේ අස්සය හැම එකාම කොර ගහන්න පටන් ගන්නවා. හැම එකාම මේ කකුලේ නැති කොරයක් අස්සයන්ගේ ඇවිල්ලා තියෙනවා. ඉතින් මොකද්ද මේ කියලා පොඩ්ඩක් හොයලා හොයලා බලනකොට පුහුණුකාරයාගේ කකුලේ කොරයක් තියෙනවා. මේ අස්සය ටික ඔක්කොම ඒ කොරේ හදාගෙන අච්චර වටින පුහුණුකාරයකින් දැද්දී ඒ පුහුණුකාරයාගෙන් ගතයුත්ත ගන්න නැතුව අපි ඉතින් ඔන්න ඔය කොරේ තමයි කොපි කරගන්නේ. ඒක කොපි කරන් කොරගගහ ඉන්නවා කියනකො හරි ලස්සන ගමනක් තියෙන මේ කොරගගහ යනකොට කියලත් කියනවා. නමුත් ඇත්තටම මෙතන තියෙන්නේ තමුන්ගේ බැලන්ස් එකක්, තමුන්ගේ රෙසපි එකක්. ඉතින් ඒ විදිහේ හොද්දක් හදාගන්න විදිහක් ගැන තමයි මේ ආහාර ගැනම කතා කරගෙන ඉඳ මම මේ හොද්දකින්ම කිව්වේ. අන්න අපිට තියෙන වැඩේ. ඒක ඉතින් පොඩ්ඩක් ටිකෙන් ටික කරන්න ඕනේ වැඩක්. නැවත නැවත රස බලමින් කරන්න ඕනේ වැඩක්. තමුන්ගේ බැලන්ස් එකක් හොයාගන්න ඕනේ වැඩක් තමයි තියෙන්නේ. ඉතින් අපි පොඩ්ඩක් මේ හොද්දේ කතාව, මේ ආහාරවල කතාව පටන් ගන්න හොඳයි කියලා මට හිතුණා. මෙන්න මේ ආහාරයේ වැරදිච්ච අවස්ථාව පිළිබඳ කතා කරොත්, මේ ආහාරයේ අගුණ මතුවෙලා ආපු අවස්ථාව පිළිබඳ අපි පොඩ්ඩක් කතා කරමු. එතකොට අපිට පේනෙන දුරට අනුව කොහෙද මේ ආහාරයේ අගුණ මතුවෙන්නේ, කොහෙද මේ ආහාරයේ අවසානේ මතුවෙන්නේ? අන්න මරණයත් එක්ක තමයි. එතකොට මරණය පිළිබඳ යම්කිසි විදියක පොඩ්ඩක් විමසලා බැලුවොත් මේ කට්ටිය මැරිලා තියෙන්නේ කොහොමද කියලා විමසල බැලුවොත් අන එතකොට හොයාගන්න පුළුවන් ඔය ආහාරයේ තරම ඔය ආහාරයට අනුව කොහොමද අපි මුලාවට පත් වෙන්නේ කියලා හොයාගන්න පුළුවන්. එතකොට සාමාන්‍ය මැරෙන මිනිස්සුන්ගේ දත්ත අරගෙන බැලුවාම අන්න මිලියන 18ක් වගේ අවුරුද්දකට මේ ලෝකේ මැරෙනවා මොනවා නිසාද? හදවතේ රෝග නිසා. එතකොට ඕක තමයි පළවෙනිම හේතු විදිහට පෙන්වන්නේ. එතකොට බුදුහාමුදුරන්ගෙන් ඇහුවොත් නම් කියයි අයි මලේ කියලා ඉපදුන නිසා තමයි කියලා. ඒක තමයි ගැඹුරු විදිහට සත්‍ය. නමුත් අපි මේ බාහිරට පෙනෙන හේතු ටිකක් ගත්තොත් මෙන්න මේ ආහාරය පිළිබඳ කතාව අපිට හොඳට පැහැදිලි කරගන්න ඒක තුලින් අවස්ථාවක් එනවා. අන්න හදවත් රෝග හදවතේ ආශ්‍රිත ප්‍රශ්න නිසා මිලියන 18ක් මැරිලා තියෙනවා අවුරුද්දකට. එතකොට මැරෙන හැම 6 දෙනෙක්ගෙම එක්කෙනෙක් හදවත් රෝගයක් පිළිබඳ ගැටලුවක් තියෙන කෙනෙක්. ඊළඟ මිලියන 10ක් වගේ අන්න පිළිකා නිසා මැරිලා තියෙනවා. ඒ වගේම ලංග්ස් වල ප්‍රශ්න නිසා, පෙනහළු වල ප්‍රශ්න නිසා මිලියන 4ක් වගේ මැරිලා තියෙනවා. ඕක තමයි ඉහළම තියෙන ಜಾති තුන. අපි ඔය මහලොකුවට බය වෙන අපි හිතමු අනතුරු, හදිසි අනතුරු, ඊළඟට දිවි නසා ගැනීම, ඊළඟට කෙනෙක් ඝාතනයකට ලක්වීම, ඔය වගේ දේවල් තියෙන මේ ලිස්ට් එකේ බොහෝම ඈතින්, බොහෝම දුර. ඒ වෙනුවට මෙන්න කොහෙන්ද මරණය මතුවලා ඇවිල්ලා තියෙන්නේ, මොකද්ද ඒකට හේතු වෙලා තියෙන්නේ කියන එක හොයාගන්න පුළුවන්. ඔය විදියට හදවත් රෝග, අර විදියට පිළිකා, ඊළඟට මේ විදියට හුස්ම ගන්න අපහසුතාව, පෙනහළු රෝග මතුවෙන්නේ මොනවා හේතු කරගෙනද කියලා දන්නෝ දනිති. ඉතින් මෙච්චර මේ කෝවිඩ් තියෙන කාලේ, අන්න කෝවිඩ් පිළිබඳ අවුරුද්දක් ගෙවිච්ච කාලේ ඒත් හොයලා බැලුවොත් තාම කෝවිඩ් ඇවිල්ලා නැහැ ඔය ලිස්ට් එකේ ඔය පළවෙනි දෙක ගාවට. ඒ වෙනුවට තාමත් හදවත් රෝග තමයි පළවෙනියට තියෙන්නේ, දෙවෙනියට තියෙන්නේ පිළිකා, අන්න තුන්වෙනියට ඇවිල්ලා තියෙනවා කෝවිඩ්. ඒකෙත් මේ කෝවිඩ් වලින් මැරිච්ච කට්ටියගේ තොරතුරු විමසලා බැලුවොත් ඒගොල්ලන්ටත් කලින් හදවත් රෝගයක් හරි හුස්ම ගන්න අපහසු පෙනහළු රෝගයක් හරි එහෙම නැත්නම් කැන්සර් එකක් හරි මොකක් හරි කලින් තිවිලා තියෙනවා. අරගෙන් පොඩ්ඩක් නිකන් පොඩි ට්‍රිගර් වීමක් විතරයි වෙලා තියෙන්නේ. එයා පොඩි උදව්වක් විතරයි දීලා තියෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට ගැළපිලා ආපු දෙයක්, මේ ආහාරය මතම පදනම් වෙලා ගැළපිලා ආපු දෙයක්. දැන් කියනවා ඔය කෝවිඩ් වලින් මැරිලා තියෙන 80%ක් දෙනෙක් ගත්තොත් අවුරුදු 65ට වැඩි 80%ක් පමණ අනතුරු වෙලා තියෙන්නේ. එතකොට ඒගොල්ලන්ටත් අර විදිහ මොනවා හරි අන්න රෝග, නිදන්ගත රෝග තිබුණු කට්ටිය. එතකොට අර විදිහට දරුවන්ට අනතුරක් වෙන්නේ නැති තරම් බොහොම සුළුයි. එතකොට ඉස්කෝල වහලා වැඩක් තියෙනවද කියලා අහනවා. ඉස්කෝල වැහිීමේ ප්‍රතිඵලයක් තියෙනවද කියලා අහනවා. මේ විදිහට මුළු වැඩ කරන ජනතාවක් නවත්තන එකේ ප්‍රතිඵලයක් තියෙනවද කියලා අහනවා. මොකද අර විදිහට මහා පරිමාණයෙන් මේකට බලපාන්නේ කවුද? ඒ බලපාන පිරිසද ඔය ගෙවල් ඇතුළට දාලා ලොක් කරලා තියෙන්නේ කියන ප්‍රශ්නේ නැවත නැවත විමසා සිටිනවා. ඒ විදිහේ ආහාර පිළිබඳ කතාවක් තමයි මේ කියාගෙන යන්නේ. එතකොට මරණ වැඩි වුණා කියලා අපිට පෙවුනට ඇත්තටම මුළු මරණවල එහෙම ලොකු වෙනසක් වෙලා නැහැ. මිනිස්සු මැරෙන ප්‍රමාණය එහෙම ලොකු වෙනසක් වෙලා නැහැ. ඒකේ පොඩි අඩු වැඩි වීම තමයි තියෙන්නේ. එකකින් මැරෙනකෝ වැඩි වෙනකොට තව තව ඒවැම් මැරීම අඩු වෙනවා. ඔන්න ඔය විදිහේ දෙයක් පිළිබඳ තමයි එතකොට මේ අපි මහා ලොකු අනියත බියක් හදාගෙන තියෙන්නේ. මේ විදිහට අත් පිහන්න අර විදිහට විස බීජනාශක නැවත නැවත පරිහරණය කරමින් මුහුණු ආවරණය කරගෙන මේ දැඟලුවට ඊට එහා ගියපු දේවල් අපි කරනවා. ඊට වැඩි අනතුරු සහිත දේවල් කරනවා. අර කෙනෙක් කියනවා, වෛද්‍යවරයෙක් කියනවා, බොහොම විහිළු සහගත විදිහට කියනවා, මම දැක්කා තාත්තා කෙනෙක් තමුන්ගේ දරුව තුන් දෙනාත් එක්ක බොහෝම ආදරෙන් බොහෝම කැපවීමෙන් මේ දරුව තුන් දෙනාවත් බලාගෙන ගත කරන තාත්තා කෙනෙක්. එතකොට ඒ තාත්තා මෙන්න මේ විදිහට දරුව තුන් දෙනාව එක්කගෙන ඇවිල්ලා දැන් මේගොල්ලෝ ගමනක් ගිහිල්ලා ඉන්නේ. එතකොට අත්තික ඔක්කොම අන්න විස බීජනාශක වලින් පිය දැම්මා. ඊට පස්සේ අර විදිහට මාස්ක් එකකුත් දාගෙන ආපු එකත් ඒක මූණටත් ටිකක් ඉස්සා. එහෙම ඉහලා ඔක්කොම මේ විදිහට දරුවන්ගේ යහපත බලලා අන්තිමට මේ තාත්තා අහනවා පුතාලා දුවලා අද මොනවද කන්නේ? මගේ ළඟ කන්න ජාති දෙකක් තියෙනවා. පීසා ඕනනම් කන්න පුළුවන්. එහෙම නැත්නම් මැක්ඩොනල්ඩ්ස් බර්ගර්ස් තියෙනවා. කොහොමද කන්නේ කියලා අහනවා. මෙන්න මෙච්චරට ආදරේ තාත්තා කෙනෙක් කියලා ඉතින් ඒ වෛද්‍යවරයෙක් hina පහල කරනවා. මොකටද අර විදිහේ බොහොම අඩු අනුතුරක් තියෙන එකකින් බේරන්න නැවත නැවත රසායන ද්‍රව්‍ය ශරීරගත කරමින් ඒ දරුවන්ව පිරිසිදු කරද්දී අනිත් පැත්තෙන් අර වගේ විස සහිත ආහාර අර විදිහට නිදන්ගත රෝගවලට හේතු වෙන ආහාර මේ ජීවන රටාව අවුල් සහගත කරන ආහාර බොහොම ආදරෙන් ලබා දෙනවා. එතකොට අන්න ඒ විදිහේ දෙයක් ඒ විදිහේ ප්‍රශ්නයක් තමයි අපි තුල තියෙන්නේ. මේ විදිහට කයතුට ලැබෙන ආහාර මොනවද? ඒ වගේම මනසට ලැබෙන ආහාර මොනවද? අපි මේවා මේ ආහාර ගැන හිතමින් අපේ ආරක්ෂාව ගැන හිතමින්ද අපි මේ ආහාර ගන්න කියලා නැවත නැවත විමසීමක් කරන්න ඕනේ. දැන් අපි දැකලා තියෙනවා ওই පොඩි කෙනෙක් සමහර විට අන්න සූපුවක් කටේ ගහගෙන ඉන්නවා. සූපුව ගලවපු ගමන් මේක අඬන්න පටන් ගන්නවා. දැන් ඔන්න නියුන්නු දෙන්නෙක් බිම වාඩි කරලා ඉන්නවා. යාන්තම් නිකන් වාඩි වෙන්න පුළුවන් පමණ විතරයි. එතකොට අන්න සූපුවක් තියෙනවා දෙන්නටම එක සූපුවක්. එතකොට එක එක කටේ සූපුව ගහපු ගමන් අනිත් එක අඬන්න ගන්නවා. ඊටසේ අම්මා මොකද කරන්නේ? අඬන එකයි කටේ අර සූපුව ගලවලා ගහනවා. එතකොට ආපහු යා පැත්තේ අඬන්න ගන්නවා. ඔන්න ඔය විදිහේ හැඬීමක් තමයි තියෙන්නේ. ඔය සූපුවක් ඉරුවා කියලා එහෙම ආහාරයක් ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට අන්න පොඩ්ඩක් හිතට සැනසීමක් ලැබෙනවා. පොඩ්ඩක් නිකන් නැලවිල්ලක් ලැබෙනවා. ඒ නැලවිල්ල තමයි මේ හොයන්නේ. කුඩා දරුවෙකින් ඉඳලාම ওই විදිහට තමයි. ඉතින් වැඩේ අඬමින් හොයන්නෙත් ඔන්න ඔය කයට ආහාරම නොවෙන්න පුළුවන්. ඒ වෙනුවට තමුන්ට හිතට ආහාරයක්. අර කී විදිහට හිත තුලින් ගන්න ආහාර තමයි මේ නැවත නැවත හොයන්නේ. ඉතින් ඒ වගේ ඒවා අඬන අඬන පාරට දීලා පුරුදු කරාම අන ලොකු උනත් අර සූප්පුවක් බලාපොරොත්තු වෙන බබ්බු තමයි ඉන්නේ. අර විදිහට පොඩි කෙනෙක් විදිහට තට්ටේ කෙස් අඩු ගානකින් ඉඳලා කෙස් වැවිලා ඊට පස්සේ ආපහු කෙස් ටික හැලිලා ගියත් අර විදිහට වයසට යනකොට අන්න ඒ තාමත් සූප්පුවක් බලාපොරොත්තු වෙනවා. මොකද හේතුව අන්න අර අම්මලා තාත්තලා සූප්පු කටේ ඔබලා පුරුද්ද. ඒ වෙනුවට පොඩ්ඩක් අඬන්න දීලා පුරුදු කරා නම් එයාටම අඬලා ඉවර වෙන්න දීලා පුරුදු කරා නම් අර විදිහට ඉල්ලන ඉල්ලන දේ නොදී පුරුදු කරා නම් සමහර විට වැඩිහිටියෙක් වුණාමත් තමුන්ගේ වැඩේ බලා ගන්න මොකක් හරි ප්‍රශ්නයක් ගැටලුවක් අහම ඒක විසඳ ගන්න වටපිටාව ඉන්න කට්ටියට සූප්පු කටේ ඔබන්න නොවෙන්න හේතු වෙන්න පුළුවන්. ඉතින් අර විදිහ සූප්පු බබ්බ දෙන්නෙක් එහෙම බැරි වෙලාවත් එකට හම්බුනොත් ඔන්න එක එකගේ සූප්පුව ගලවලා දෙනකොට අනිත් එක අඬනවා. ඊට පස්සේ ආපහු මේ කඬනවා. ආපහු මේ පැත්තට දුන්නාම අර කඬනවා. ඉතින් ওই විදිහේ ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. ඉතින් වට පිටාව ඉන්න කට්ටියන් නිකං මේ කොහෙවත් යන ඒවට අහු වෙලා කරදර විඳින්න වෙනවා. මොකද අර සූප්පු උරලා පුරුද්ද නිසා. ඒ බබාලන්තේ පුරුද්ද නිසා තමයි ගැටලුව තියෙන්නේ. ඒ වෙනුවට බැරිද පොඩ්ඩක් මේ ඉල්ලන ඉල්ලන දේ දෙනවා වෙනුවට ඒ හැමදේම ලබාගෙන පුරුදු වෙනුවට අඬනකොට ඉක්මනට නලවනවා වෙනුවට ඊට වැඩිය වෙනස් විදිහක දරුවෙක්ට පුහුණුවක් සිද්ධ කරන්න. දැන් ඔන්න තාත්තා කෙනෙක් මොකද්ද ඔන්න ඉන්න තැනකට පොඩි ළමෙක් අවුරුද්දක දෙකක වගේ පොඩි කෙනෙක් අන්න හඬාගෙන එනවා. හඬාගෙන එනකොට අන්න තාත්තා එකපාරට කියනවා නලවන වෙනුවට අපි අඬන සෙල්ලම දඩ කරන්නේ දන්නේ නැහැනේ මම මට කිව්වෙත් නැහැනේ කියලා ඔන්න පොඩ්ඩක් කියලා අඬන්න දෙනවා. ඊට පස්සේ කියනවා හරි හරි දැන් ඔන්න නවත්තන්න දැන් නවත්තන්න මොකද දැන් මම තමයි දැන් මගේ අඬන වෙලාව කියලා. ඉතින් අර කයිකි ගගා බොහොම අමාරුවෙන් නවතිනවා. මොකද දැන් අඬන සෙල්ලම නයි ඉතින් තාත්තටත් අඬන්න දෙන්න එපා. ඊට පස්සේ තාත්තත් අඬන්න අඬනවා පොඩ්ඩක් වෙලා. ආපහු පොඩි කඩිකේන හරි දැන් එහෙනම් ඔයා අඬන්න. ඊට පස්සේ ආපහු ඔන්න විලාප දෙලා අඬන්න ගන්නවා. ඊට පස්සේ ඕහෝ නවත්තන්න නවත්තන්න දැන් මම අඬන වෙලාව කියලා ඔන්න තාත්තත් ආපහු පොඩ්ඩක් අඬනවා. ඊට පස්සේ තුන්වෙනි පාර කිව්වට මේක අඬන්නේ නැහැ. ඒ බෑ මට අඬන්න බෑ තව දුරටත්. ඈ මොකද මේ අඬන එකිනුත් සෙල්ලමක් හදලා අර නලවල පුරුදු කරනා වෙනුවට අන්න පොඩ්ඩක් ආයෙ නම් ඒක හොඳයි අඬන එකත් හොඳයි කියලා පොඩි වෙනස් විදිහක අත්දැකීමක් පුරුදු කරනවා. අර විදිහට තමුන්ගේ යහපතක් තමුන්ගේ ශක්තියක් හදාගන්න විදිහක් පුරුදු කරනවා. එතකොට ඒ දරුවා ලොකු වුණත් අන්න කවුරුවත් නලවනකම් බලාගෙන ඉන්න එකක් නැහැ. ඒ වෙනුවට අඬලා තමුන්ම අහවර වෙයි. ඉතින් ඔන්න ඔය ආහාර කතාව පිළිබඳ අන්න අපි හිත තුලින් ආහාර දෙමින් නැවත නැවත මේ ළමයින්ව පෝෂණය කරන්න, ළමයින්ව ලොකු කරන්න. ඊට මොකද ඒගොල්ල දවසක තනියම කටයුතු කරන්න වෙච්ච දවසක තනියම ඒගොල්ලන්ට ඒ සුදුසු දේවල් වලට යෙදෙන්න වෙච්ච දවසක අන්න බොහෝ අපහසුතාවයකට වෙහෙසකට පත් වෙන්න පුළුවන්. මොකද අන්න කය තුලින් ආහාර අරගෙන ලොකු වුණාට මොකද හිත තුලින් ලොකු වෙලා නැහැ. හිත තුලින් තාමත් අර පොඩි බබෙක්. හිත තුලින් තාමත් අන්න සූප්පු ඕනේ. ඉතින් ওই විදිහට තමයි අපිට ওই වගේ ප්‍රශ්න මතුවෙලා එන්නේ. ඉතින් අන්න ආහාරය ගැන කියනකොට බලන්න ඕනේ මේ කයේ ගන්න ආහාර වගේම තමුන්ගේ හිතින් ගන්න ආහාරත් යම් කිසි පාලනයක් සහිතව. අර විදිහට ලැහිතූ හිතූ දේ අරගෙන යන්න ගියොත් අන්තිමට මොකද වෙන්නේ? සීලයක් කියලා දෙයක් පිළිබඳ අපේක්ෂාවක් තියන්න බෑ. මොකද හේතුව ඔය දැන් හිත තුලින් එන අදහස් උදහස් ක්‍රියාත්මක කරන්න ගියොත් බොහෝ විට සිල්පද ඉතුරු වෙන්නේ නැහැ. සිල්පද ඉතුරු වෙන්නේ නැහැ. ඒකනේ ගොඩ දෙනෙක් අර සාමාන්‍ය පොඩ්ඩක් මත්වීමක් බලාපොරොත්තු වෙන්නේ. පොඩි මතියක් තියෙන්න ඕනේ. ඒ මතිය තුලින් තමයි අරවා කරන්න පුළුවන් ගැම්මක් හදාගන්න පුළුවන් වෙන්නේ. යම් කිසි කෙනෙක් ඩ්‍රින්ක් ඇන් ඩාන්ස් කියලා ආරාධනාවක් කරොත් අන්න ඒකේ ලොකු අර්ථයක් තියෙනවා. නිකම්ම නෙමෙයි ඩාන්ස් කරන්න ආරාධනා කරන්නේ. පොඩි ෂොට් එකක් දාගෙන තමයි ආරාධනා කරන්නේ. එතකොට කියනවා මේ මද්ද්‍රව්‍යයේ ප්‍රතිඵලයක් තමයි ඕනම කෙනෙක්ට ආවේග එන්න පුළුවන්. ආවේග නොයන කෙනෙක් නැහැ. නමුත් මේ තැනත්තට ආවේගයට පස්සේ මේක කළොත් හොඳද, මම කසාදයක් බැඳපු කෙනෙක්ද, මම මේ විදිහට කළා මගේ නෝනා මහත්තයා මොනව හිතයිද කියන වගේ අදහස් ටිකක් සිතිවිලි ටිකක් පහළ වෙලා එනවා. එතකොට ආ ආවේගය ආවට ඒක කරනවද නැද්ද කියලා යම්කිසි සිතිවිලි දාමයක් ඒ ආවේගයට පස්සේ යනවා. එතකොට මද්ද්‍රව්‍ය වලින් වෙන්නේ මොකද්ද? අර ආවේග එනවා, නමුත් අර සිතිවිලි දාමය නැති කරන එක තමයි මද්ද්‍රව්‍ය වල ක්‍රියාව. ඒ සිතිවිලි දාමය නැති වුණාම මේ තැනත්තාන ආවේගයට එහෙම්ම ගිහිල්ලා කරා. පහුවදා උදේ ඔන්න ආපහු ඉතින් ඔළුව ඇතුලෙන් ලොකු ශරීරයේ ඔළුව කැක්කමකුත් එක්ක අන්න හිතෙත් ලොකු ඔළුව කැක්කමක් මතුවලා එනවා. ඊයේ කරපු වැඩෙන් අන්න මගේ ජීවිතයක් පුරාවට ප්‍රශ්නයක් ගැටලුවක් මතුවලා ආවා කියලා අන්න වෙහෙසක් හිතට නැගෙනවා. නැවතත් අර හිතන්න මතන්න පුළුවන් ශක්තිය මතුවලා එනවා. අන්න ඉතින් මුලාවක් තුලින් තමයි මේ වැයේ දෙන්නේ. ඉතින් පොඩි මුලාවක් පොඩි ෂොට් එකක් දාගත්තට පස්සේ අන්න ඕන දෙයක් සිද්ධ කරන්න පුළුවන්. ඕන දෙයක් කරන්න අර විදිහට ශක්තියක් අර විදිහට හැකියාවක් ගැලපිලා එනවා. එතකොට ආවේග අනුව ගිහිල්ලා ඒවැ යෙදෙන කට්ටිය ඒවැ යෙදිලා කරගත විපත් පිළිබඳ තමයි ඔය ගොඩක් දුරට රූපවාහිනී ජනමාධ්‍ය තුල ප්‍රචාරය වෙන්නේ. මෙන්න මෙහෙමත් කෙනෙක් කරා, මෙහෙමත් කෙනෙක් කරා කියලා අන්න බොහොම වටිනා තොරතුරු වීඩියෝ දර්ශන සමගින් අපිට ලබා දෙනවා. නමුත් ඇත්තටම අපි කතා කරන්න ඕනේ මෙන්න මේ ආවේග පාලනය කරගෙන යම් කිසි ගමනක් ගියපු මිනිස්සු පිළිබඳ මිසක් ආවේගයට යටවෙච්ච කට්ටිය පිළිබඳ නෙමෙයි. නමුත් ඒ විදිහේ ආවේග පාලනය කරගත්ත කෙනෙක් පිළිබඳ කතා කරන්න ගියාම අන්න ඒක විකුණන්න නම් අමාරු ඉතින්. ඒ විකුණන්න අමාරු නිසාමද කොහෙද ඉතින් වැඩි වැඩියෙන් ආවේගවලට යටවෙච්ච කට්ටිය ගැන තමයි නිවුස් කියන ඒවා මතුවෙලා ඉන්නේ. නිවුස් කියන ඒවා විකුණ ගන්න පුළුවන් වෙන්නේ ඒවත් එක්ක තමයි. නමුත් ඇත්තටම අර කී විදිහට ආවේගයක් ආවට ඒක පාලනය කරගෙන යන එක තමයි දක්ෂතාවය. ඒ පාලනය කිරීමේ හැකියාව තමයි දක්ෂතාවය. ඉතින් ඒවට තමයි සීලයක් කියන දෙයක් අදාළ වෙන්නේ. ඒවට තමයි බ්‍රහ්මචර්ය කියන එකක් අදාළ වෙන්නේ. ඒවට තමයි යහපත් ගුණධර්ම කියන ඒවා අදාළ වෙන්නේ. එතකොට ඒ දේවල් අපි අගය කරන්නේ නැත්නම් ඒ වෙනුවට වෙනස්ම අදහසක් හදාගෙන ඉන්නවා නම් වෙනස්ම දික්තියක් දාගෙන ඉන්නවා නම් අන්න එතකොට ඒක අර විද්‍යාවේ රසවත් හොද්දක ස්වභාවය නෙමෙයි. ඒ වෙනුවට මර ලුණු බෝතලයක් හැලුවා වගේ හොද්දක් තමයි. ඉතින් අපි මේ හද හද යන්නේ. ඒ හොද්ද හද හද ගිහිල්ලා අර විදියට ශරීරාබාධ වලින් මානසික රෝග වලින් වැඩේ අවසන් වෙනවා. නැවතත් ওই චක්‍රේ ওই විදිහටම කැරකීමක් තියෙනවා. දැන් පහුගිය දවසක තිබුණා ලෝක මානසික සෞඛ්‍ය පිළිබඳ දවසක්. ගිය සතියේ මුල් මුල් කාලේ සඳුදා වගේ තමයි ඔය දවස් දෙදිලා තියෙන්නේ. එතකොට අන 365 එක දවසක් වෙන් කරන්න වටිනකමක් ඒගොල්ලන්ටත් තේරිලා තියෙනවා. මානසික සෞඛ්‍ය පිළිබඳ අන්න දවසක් වෙන් කළා තියෙනවා. ඒ වෙන් කරාට මොකද ආපහු දවස් 365කට මානසික සෞඛ්‍ය පිළිබඳ මතකයක් නැහැ. නමුත් එක දවසක් හරි වෙන් කරන්න ඕනේ කියන වටිනකමක් දැනিলা තියෙන එකත් ලොකු දෙයක්. මේ විදිහ වටිනකමක් මේ විදිහට මේ ආතතියෙන් පිරිච්ච ලෝකෙක මේ විදිහට ડિප්‍රෙෂන් වලින් පිරිච්ච ලෝකෙක අන ටික ටික මතුවෙමින් එනවා. දවස පුරාවට නිතිපතා කරන්න ඕනේ දෙයක් තමයි මේ මානසික සෞඛ්‍ය කියලා කියන්නේ. අනිත් එක මානසික සෞඛ්‍ය කියන එක අපිට කායික සෞඛ්‍යත් එක්ක වෙන් කරන්න බෑ. සෞඛ්‍ය කිව්වොත් මනසත් කයත් කියන දෙකම අයිති වෙනවා. ඒ වගේම කය කියන්නේ හැම වෙලෙම බාහිරයට වෙන නිරූපණයක් විතරයි. ඒ වෙනුවට නිරෝගී මනසක් නැතුව නිරෝගී කයක් කවදාවත් පිහිටන්න විදිහක් නැහැ. අර විදිහට මාංශ පේශීන් වර්ධනය කරගෙන ඉඳියට කයක නිවැරදි නිරෝගී භාවයක් ඇති වෙන්නේ නැහැ නිරෝගී මනසක් නැතුව. එහෙනම් ඇත්තටම කිව්වොත් අන්න සෞඛ්‍ය පිළිබඳ හැමදාම අවධානයෙන් ඉන්න ඕනේ. සෞඛ්‍ය පිළිබඳ ගෙවෙන දවසක් තමයි මේ හැම දිනයක්ම හැම තත්පරයක්ම නිතර නිතර බලන්න අවධානය පිහිටවන්න මම මොන මොන විදිහේ ආහාරද මේ හිත කය දෙකට දාන්නේ. කයේ ආහාර විතරක් නෙමෙයි අර විදිහට දියවැඩියාවට හදවත් රෝගවලට මේ කැන්සර් වලට හේතු වෙන ආහාර විතරක් නෙමෙයි. ඒ වෙනුවට හිතට දාන ආහාර පිළිබඳව දැනුවත් වෙන්න ඕන. හිතට දාන ආහාරත් ওই ලෙඩ වලට ওই විදිහටම හේතු වෙනවා. එහෙම නැත්නම් නිරෝගී කයක් කියලා දෙයක් තියෙන විදිහක් නැහැ. හිතක් නැතුව. නිරෝගී හිතක් නැතුව. එතකොට ඔන්න ඔය කියන දේවල් හැම දෙෙම එකිනෙකට සම්බන්ධ වුණ දේවල්. එතන මේ විදිහට දවසක් හරි වෙන් කළා මානසික සෞඛ්‍ය දවසක් ගැන හිතන දෙයක් මතුවෙච්ච එක වටිනවා. නමුත් ඉතුරු දවස් 365ේම මානසික සෞඛ්‍ය කොහොම වෙතත් අන්න ඉතින් අමුතු සටනක අමුතු දිවීමක යෙදෙනවා. ඉතින් දුවල 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 ලෙඩ වෙච්ච දවසට ඔන්න ඉතින් ප්‍රශ්නයක් මතුවෙනවා. අයියෝ මෙච්චර පොඩි වයසෙන් මේ විදිහ ලෙඩක් හැදුනනේ මට කියලා ඔන්න 17 කල්පනා කරනවා. දැන් පහුගිය දවසක ස්වාමීන් වහන්සේ කෙනෙක් ඇවිල්ලා ඉතින් හොඳ නෑ මගේ වැරද්ද ඉතින් එහෙම කිව්වේ ඒක. අවුරුදු 20 ගාණක් 20 30කට කිට් වෙන්න වගේ තමයි. ඉතින් ඇවිල්ලා කියනවා බලන්න ස්වාමීන් වහන්සේ ෆැට් ලිව ඇවිල්ලානේ කියලා කියනවා. ඉතින් මං කිව්වා ඔය ෆැට් ලිව කියන එක බොහොම වටින දෙයක්. ඔය ප්‍රංශයේම පාත්‍යොන්ට බොහොම අමාරුවෙන් කෑම කවලා 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 තමයි ඔය ෆැට් ලිව හදාගන්නේ. මොකද ඒ ෆැට් ලිව එක බොහොම ගාණකට අලවි කරන්න පුළුවන් කෑම වඳුනකට යොදා ගන්න දෙයක් කියලා ඉතින් අර කියපු මෝඩකම් කියලා හිතන ගානට තමයි ඉතින් මම උත්තරයක් දුන්නේ. නමුත් ඇත්තටම අර විදිහට ආහාරය පිළිබඳ අපි දැනුමක් නැත්තම් ඉතින් ඔය වගේ ලෙඩ එන එක එච්චර දුර නෑ. අර විදිහට කෑම අපි හිතමු තෙල් ආහාර වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් පාවිච්චි වෙනවනම් ඒ සමහර විට ඒ ගිහි ජීවිත ගත කරනකොට ඒ විදිය රැකී රක්ෂාවල යෙදිලා පැය ගණන් ඒ වැයදිලා ඉන්නකොට අපිට කන්න ලැබෙන දේ ආහාරයට ගන්න වෙනවා. එතකොට එහෙම ආහාර තියෙනවා. මමත් අර වැඩ කරන කාලේ ගෙදරින් බත් එක අරන් ගියේ නැති දවස්වලට තියෙනවා අමුතු විදිහේ චයිනීස් කෑම වේලක් තියෙන කඩයක්. ඒකේ පුදුම රහක් තියෙන තෙල් කියන්නේ බේරෙනවා. ඒකට පෝලිමකුත් තියෙනවා සෑහෙන ඒ කෑම වේලා අරගන්න. හතර පහ දිනෙකේ පොලිමක් කොහොමත් ඒකේ තියෙනවා. ඉතින් මං කියනවා ගිහිල්ලා අර පොලිමේ ඉන්නකොටම තේරෙනවලු මේකේ ඉන්නේ කට්ටිය වැඩි කල් ජීවත් වෙන කට්ටිය නෙමෙයි. ඉතින් ඒ උනාට ඉතින් ඒ රසින්ද නොයත් බෑනි කියලා ඉතින් ඒකෙන් කෑම වේලක් අරන් එනවා. ඇවිල්ලා පොඩ්ඩක් රසට රසට ආහාරයට ගන්නවා. ඉතින් ඒ වගේ රස හොයමින් ගියාට මොකද ඒවැ තියෙන්නේ බොහොම විස සහගත දේවල්. අර විදියට අඩු වයසකින් අර විදියට ලොකු ආපදාවක් ඉන්ද්‍රියන් තුලින් ලෙඩක් මතුවලා එන ස්වභාවයක් තමයි තියෙන්නේ. ඒ වගේ දේවල් වලට විහිළු කරන්න හොඳ නෑ අතරම. එදා ඉඳලා ඉතින් විහිළු කරන්න ගියාම බ්‍රේක් තේරෙන්නේ නෑනේ. බ්‍රේක් වදින්නේ නෑ ඉතින්. ඉතින් කියලා අන්තිමට තරහ වෙලා තමයි නතර වෙන්නේ. ජෝක තමයි එදා ඉඳලා තියෙන ප්‍රශ්නේ. විහිළු කරන්න ගියාම අන්න පමානේ ඉක්මෝලා යනවා. පමානේ ඉක්මෝලා ගියාම ඉතින් එයා පැත්තේ කෙනා තරහ වෙනවා. තව කට්ටිය ඉන්නවනේ විහිළු වලට හරි කැමති. හැබැයි එයාව විහිළුවට ලක් නොවෙන තාක්කල් එහෙම කට්ටියක් තියෙනවා. බොහෝම වටපිටාවේ කට්ටියට විහිළු කරන්න එහෙම හරි කැමති. හැබැයි යාට විහිළුවක් වුණ දවසට, එයාට කවුරු හරි විහිළුවක් කරපු දවසට අන්න වැඩේ එතනින් අහවර වෙනවා. එතකොට නියම විහිළුකාරයෙක් නම් අන්න තමුන්ටත් විහිළුවක් ආපු දවසේ ඒකත් දරා ගන්න පුළුවන් හැකියාවක් තියෙන්න ඕනේ. ඉතින් අර ස්වාමීන් වහන්සේ මාත් එක්ක තරහ වුණේ නැහැ හොඳ වෙලාවට. ඉතින් මම අර විදිහේ විහිළුවක් කරාට ඇත්තටම ওই විදිහේ පාත්‍යව පිළිබඳ අමුතු කෑම වේලක් තියෙනවා. බොහොම අමාරුවෙන් ඒ සත්තුන්ට කවලා 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 තමයි ඔය ෆැට්ලිව හදන්නේ. හදලා ඊට පස්සේ උන් එහෙම කාලා වැඩිලාම මැරිලා ගියාම අන්න ලිව එක අරගෙන බොහොම වටිනා ගානකට විකුණනවා. ඉතින් ඒ වගේ සතෙක්ගේ ලිව එකකින් කන කෑම අන්න මොන විදිහේ ස්වභාවයක් ඇතිද කියලා අපි පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕනේ. අර විදිහට ඒ සතාගේ මානසික තත්ත්වෙත් එක්ක ඕක විස සහගත වෙන්නත් පුළුවන්. ඉතින් ওই විදිහේ බොහොම ආකර්ෂණීය කෑම බීම තියෙනවා. දැන් මෙක්සිකෝ වල තියෙනවා මේ දවස්වල පැන්ඩමික් එකක්. මොකද්ද? දියවැඩියා පැන්ඩමික් එකක්. ඒකට හේතුව මොකද්ද? මෙන්න මේ කොකාකෝලා. ඒගොල්ලන්ට වතුර බීලා පුරුද්දක් නැහැ. හැම වෙලේම කොකාකෝලා බෝතලයක් තමයි බොන්නේ. ඉතින් ඊට පස්සේ අන්න මිනිස්සු මැරෙන්නෙම දියවැඩියාවෙන්. කොවිඩ් හැදුන ගමන් මැරෙනවා. මලගෙවල්වලට යන ගීත ගායකෙක්, එයාටත් දියවැඩියාව. එයා ගිහිල්ලා මලගෙවල්වල ගීත ගායනා කරනවා. අන්න එතකොට මැරිලා යන යන ගේ හැම එකේම මැරිලා තියෙන්නේ මොකද කියලා බැලුවොත් අන්න දියවැඩියාවෙන් තමයි මැරිලා තියෙන්නේ. ඉතින් නැවත නැවත දියවැඩියාවෙන් මැරිච්ච මලගෙවල්වලට යමින් මේ දියවැඩිය ආකාරයම ගීත ගායනා කරමින් ඊට පස්සේ අර මලගෙදෙට්ට එන කට්ටියට බෙදා දෙන කෝක් වීදුරුවක් අන්න පානය කරන. නැවත නැවත ඒකම පානය කරන. වතුර ටිකක් බොන එක එච්චරම හරියන්නේ නැහැ. ඒක අපිට එච්චර ගැළපෙන්නේ නැහැ. ඒ වෙනුවට අර වගේ ප්‍රණීත පානයක්. ඊට පස්සේ දියවැඩියාවෙන් මෙදෙන්න බෙහෙත් කරන යක්දේශියකුත් කට්ටඩියෙකුත් මොකද කරන්නේ? අන්න කෝක් බෝතලයක් කඩලා තමයි දෙයියන්ට පූජ කරන්නේ. අනේ මේ රෝගියාව බේරලා දෙන්න මේ කියන භයානක රෝගෙන් කියලා අන්න රෝගියාටත් කෝක් උගුරක් දීලා තමයි පූජාව ආවර කරන්නේ. ඉතින් ওই විදිහේ බොහොම විහිළු සහගත තත්ත්වයක තමයි අපි ඉන්නේ. එතකොට මෙන්න මේ සිහියක් පුරුදු කරනවා නම්, සිහියක් තියනවා නම් අන්න ඒ කෙනාට පුළුවනි මෙන්න මේ අරගන්න ආහාරය මොකක්ද, මොන විදිහ ආහාරයක්ද මම ගන්නේ කියලා වටපිටාව ගැනත් අවධානයක් තියෙන්න ඕනි. තමුන් ගැනත් අවධානයක් තියෙන්න ඕනි. මේ ගත කරන පරිසරය ගැනත් අවධානයක් තියෙන්න ඕනි. ඉතින් මම මේ ආහාර කතාවම කිය කියන හින්දා තව එකක් පහුගිය දවසක දැක්ක. මොකද්ද? අන්න ප්‍රින්ස් හැරි ගිහිල්ලා මොකක් හරි අපි හිතමුකෝ බාස්කට් බෝල් ගේම් එකක් හරි මොකක් හරි ගේම් එකකට ගිහිල්ලා එහා පැත්තේ කෙනෙක් එක්ක ලොකු කයිවාරුවක් ගගහා ඉන්නවා. මහා බරපතල කතාවක්. ඒ කතාව අතරේ පොප්කෝන් අන්න බාල්දියක් වගේ එකක් අතේ තියාගෙන තමයි අන්න ඒ ආහාරය අරගනිමින් තමයි අර කය ගහන්නේ. එන අසිහියකින් අර මනුස්සය එක්කම කතාව. ඉතින් ඒ අතරේ එහා පැත්තේ අනිත් පැත්තේ ඉන්න පොඩි කෙල්ලෙක් අවුරුදු දෙකම මාර්ග දෙකක වගේ අන්න අම්මගේ ඔඩොක්කේ වාඩි වෙලා අන්න දැන් අර පොප්කෝන් එක දිහා බලාගෙන. දැන් මේ කුමාරයෙක් වුණාට ළමයාට ඒව දාලා නැහනේ. ළමයාට පේන්නේ පොප්කෝන් එකනේ. ඉතින් මොකද කරන්නේ? හිමීට අත දාලා අන්න පොප්කෝන් දෙක තුනක් අරගෙන කටේ ඔබා ගන්නවා. ඉතින් ඔහොම 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 10 බාරක් ඉස්සුවාට පස්සේ තමයි අන්න කුමාරයාට වැඩි මාට්ටු වෙන්නේ. එපා මනකට සිහියෙන් තමයි ඉඳලා තියෙන්නේ. පොඩි එකාගේ ඉතින් අවධානය තියෙන්නේ පොඩි එකාගේ හැට අහුවෙන්නේ අර යන ආහාර විතරනේ. ඉතින් ඌ බොහොම අවධානයෙන් ඒක නැවත නැවත කටේ ඔබා ගනිමින් නැවත නැවත රස විඳිනවා. අන්තිමට 10 පාරක් ගියාට පස්සේ 11 වෙනි පාරේදී තමයි වැඩි අහුවෙන්නේ. ඉතින් අර විදිහට බොහොම ජනාකීර්ණ තැන්වල බොහෝ කයිවාරු ගසමින් ආහාර ගන්නකොට ඒ බඩට යන ආහාරය පිළිබඳ අදහසකුත් නැහැ, වටපිටාව යන දේවල් පිළිබඳ අදහසකුත් නැහැ. ඒ වෙනුවට නැවත නැවත අවධානයක් පිහිටවන්න ඕනේ. නැවත නැවත බලන්න ඕනේ මොන විදිහ ආහාරද මම අරගන්නේ කියන එක. ඒක අර විදිහට ශරීරය පෝෂණය කරන දේවල් වගේම හිත පෝෂණය කරන්නේත් මොන වගේන්ද කියලා නැවත නැවත මතක් කරගන්න වෙනවා. දැන් අපි හිතමු මේ විදිහට මොනවද කෙනෙක්ට අන්න ව්‍යායාමයක යෙදෙනවද කියන ප්‍රශ්නේ තියෙනවා. එතකොට ගන්න ආහාර ප්‍රමාණය අපි වැය කරනවද? වේල් දෙක තුන කනකොට රෑටනි හොඳටම කන්නේ. ඒ කාලා කොයි විදිහටද කටයුතු කරන්න කියලා ගත්තොත් අන්න නින්දට තමයි ඇතින්. එතකොට ගන්න ආහාර ඔය විදිහ අධික තෙල් සහිත ආහාර, අධික පෝෂණ සහිත ආහාර කොයි විදිහටද වැය කරන්න කියන ප්‍රශ්නේ නැවත නැවත විමසන්න. එතකොට අන්න ව්‍යායාමයක් වගේ එකක්වත් කරන්න පුළුවන් නම් ඒක ශරීරයට බොහොම වටිනවා. ඉතින් අර උදේ කියනවා මොකද්ද? උදේ ඉර එළියත් මේ ඇඟට ඕනේ, හවස ඉර එළියත් මේ ඇඟට ඕනේ. මොකද ඒ දෙකේම තියෙන සංඛ්‍යාත දෙකක්. ඒක නිසා උදේටත් විනාඩි 30-40ක් පුළුවන් නම් වටපිටාවේ ඉර එළිය වැටෙන දිහාවක මොකක් හරි දාඩිය දමන වැඩක් වගේ කරන්න. ඊළඟට හවසටත් පුළුවන් නම් අර ඉර බැසගෙන යන වෙලාවට ඒ ඉර එළියෙත් මොනවා හරි දාඩිය දමමින් පොඩි වැඩක් කරන්න. ඒක බොහොම සෞඛ්‍යයට බොහොම හොඳයි කියලා කියනවා. ඒක බොහොම වටිනා දෙයක් කියලා කියනවා. අර විදියට බොහෝ වෙහෙස වෙන්න පුළුවන් නම්, දාඩිය හෙලන්න පුළුවන් නම්, ඒකත් එක්කම ඔය ශරීරගත වෙලා තියෙන මහා විෂ ප්‍රමාණය, නැවත නැවත පිළිකාකාරක, නැවත නැවත හදවත් රෝග, නැවත නැවත ශ්වසන රෝග ඇතිවෙන ඒවා තමයි අපි ආහාරයට ගන්නෙ. ඉතින් ඒක පොඩ්ඩක් අඩුම් ගානේ දහදිය ටිකක් විදියට හරි හෙලන්න පුළුවන්ද? දහඩිය ටිකක් හරි හෙලලා ඒක පොඩ්ඩක් දුරස් කරගන්න පුළුවන්. බයිසිකලයක් පැදීමක්, පිහිනීමක්, ඔය වගේ දෙයක් කරන්න පුළුවන් නම් ගොඩාක් වටිනවා. ඉතින් මම ඒ දවස්වල අන්න ඉස්කෝලේ යන කාලේ පීනන එකයි බයිසිකල් පදන එකයි පුදුම ආසාවක් තිබුණා. දැනටත් මතක් වෙන අයියෝ කියන ගානට ඒ පමණකට කැමැත්තක් තිබුණා ඒ දෙකට. සමහර වෙලාවට පැය ගණන් බයිසිකල් වල යනවා 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 යනවා, මේ කොහෙවත් ඉලක්කයක් නැහැ, ඔහේ හෙට මෙහෙට පදිනවා, ඔහේ හෙට මෙහෙට ගමන් කරනවා. එපමණකට අන්න ඒ පිළිබඳ කැමැත්තක් තියෙනවා. පිහිනීමත් ඒ වගේ තමයි. තියේ දේවල් හොඳ ව්‍යායාම, ඒව නැත්තම් අඩුම ගානේ ඔය යෝගා හරි කමක් නැහැ, මොනවා හරි කමක් නැහැ. අන්න යම් කිසි විදියක දහඩිය හෙලන්න පුළුවන් ක්‍රියාකාරකමක්. ඒ විදිහේ වැඩක් අර විදිහට අවුවේ පොඩ්ඩක් වැටෙන විදිහේ දෙයක් අපේ ජීවිතවලට ලං කරගත යුතුයි. ඒකෙන් හිතෙනවා මේ මොකද්ද මේක, මේ විදිහේ මානසික සෞඛ්‍යයක් ගැනද, මේ ආහාරයක් ගැනද මේ කතා කරන්නේ කියලා. නමුත් ඔය හැදෙන පද්ධතියට ඒ වගේ ගොඩක් උපකාර වෙනවා. දැන් මොන මොනවා හරි දේවල් ටිකක් ඔය විදිහට අන්න ලේ ගමනාගමනය පොඩ්ඩක් වැඩි වෙලා එනවා මේ විදිහේ ක්‍රියාකාරකම් වලින්. අර මොලේටත් ලේ ලැබෙන්න පුළුවන්. අර කියනවා මොකද්ද පොඩ්ඩක් ඔළුවෙන් හිටගෙන ඉන්න යෝගාසනයක් කරා නම් අන්න මොලේට ටිකක් වැඩිපුර ලේ යනවා කියලා. ඒකත් වටිනවනේ, ඉඳලා හිටලා හරි මොලේටත් ලේ ටිකක් යන්නේ. ඒක නැත්තම් ඔය ශරීරය යට හරිනේ වැඩි හරියක් ලේ ඉතින් රැඳිලා තියෙන්නේ. ඉතින් අර මොලේටත් ලේ ටිකක් ලබා දෙන්න වටිනවා. යෝගා ටීචර් කෙනෙක් කියනවා මොකද්ද, මම මේ වගේ ආසන කට්ටියට කියලා දෙන්න යන්නේ නැහැ. මෙච්චර අවුරුදු ගාණක් ගිහිල්ලත් මම මේක කියලා දුන්නේ නැහැ, මේ වගේ දේවල් කියලා දෙන්නේ නැහැ. මොකද්ද ඒකට හේතුව? මගේ බෙල්ල ගැනත් මට හැඟීමක් තියෙනවා, අනිත් කට්ටියගේ බෙලි ගැනත් මට හැඟීමක් තියෙනවා. ඒකින් තමයි මම මේ විදිහේ බරපතල ඒවා කියලා දෙන්න යන්නේ නැහැ. ඊට වැඩිය සරලත්වයකින් කරන්න පුළුවන් ආසන තමයි මම කියලා දෙන්නේ කියලා. ඉතින් තමුන්ගේ බෙල්ල ගැනත් හැඟීමක් තියෙන්න ඕනේ, අනිත් කට්ටියගේ බෙල්ල ගැනත් හැඟීමක් තියෙන්න ඕනේ. හැබැයි ඉතින් මොලේට ලේ යන එක නම් ස්වභාවිකයි, ඒක නම් තියෙනවා. ඉතින් ওই විදිහට ව්‍යායාමයක් ඉර එළියක් අපේ ඇඟට වැටෙනවාද? ඊට පස්සේ කියනවා අන ගන්න ආහාරේ වුණත් යම් කිසි විදිහක අන්න ශරීරයට හොඳ ආහාරයක් අරගන්න, ස්වභාවයේ ස්වභාවිකව තියෙන දෙයට ළඟ ආහාරයක්, අර විදියට මහා කෘතිම කරපු ටින් කරපු ෂණික ආහාර වෙනුවට පළතුරු එළවලු, ඒ වයි වර්ණ පාට තියෙන පළතුරු එළවලු වගේ දේවල් මේ ආහාරයට ලං කරගන්න පුළුවන්ද? අපේ ජීවන රටාවට ලං කරගන්න පුළුවන්ද? ඒවා ඉතින් රසනහර නම් පිනා යන ස්වභාවය අඩුයි. නමුත් අන ටික ටික ලං කර ගැනීමක් අවශ්‍ය වෙනවා. ටික ටික ජීවන රටාව වෙනස් කර ගැනීමක් අවශ්‍ය වෙනවා. ඒ වගේම අපි හිතමු මේ නිින්ද වුණත් අන එක වෙලාවකට නිදිය ගැනීමක්, ඒ වගේම හැම වෙලේම සුදුසු වෙලාවක් සුදුසු පැය ගාණක් නිදිය ගැනීමක්, ඒ වගේම අර විදිහට කම්පියුටර් වලින් ෆෝන් වලින් දුරස් වෙලා විනාඩි 30-40ක් ඉඳලා ඒ විදිහට විවේක කාලයක් ලබාගෙන නිදිය ගැනීමක් මේ මානසික සෞඛ්‍යයට කොච්චර ඉවහල් වෙනවද කියලා. අර විදිහට කායික සෞඛ්‍ය කියලා කියන්නත් පුළුවන්. නමුත් මානසික සෞඛ්‍යයට අර විදිහට සුව නිින්දක් ලැබෙන කොච්චර ඉවහල් වෙනවද? අර විදිහට ගෙදර දොරේ ප්‍රශ්න, ෆෝන් වල තියෙන Facebook ප්‍රශ්න පොඩ්ඩක් පැත්තකින් තියලා විනාඩි 30-40ක් විවේකයක් මේ ඇහැට මේ උපකරණවලින් ලබා දීලා අන්න ඊට පස්සේ නිින්දට එළඹෙන්න පුළුවන්. ඒ වගේම හැමදාම එකම වෙලාවට නිදිය ගන්න යම් කිසි වෙලාවක් වෙන් කරගන්න පුළුවන්ද? යම් කිසි පැය ගාණක් වෙන් කරගන්න පුළුවන්ද කියන ප්‍රශ්න ඉතින් නැවත නැවත මතුවෙලා එනවා. ඒ වගේ දේවල් වලින් කොහොමද අපිට මේ මානසික සෞඛ්‍යය ඉවහල් වෙන්නේ කියන එක තේරෙන්නේ නැහැ සමහර විට. නමුත් කාලයක් තිස්සේ එක දිගට 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 කරනකොට තේරෙනවා මට නිින්ද වුණත් සුව නිින්දක් ලැබෙනවා. සතියෙන් සිහියෙන් නිින්දට එළඹෙන්න පුළුවන් අවස්ථාවක් ලැබෙනවා. අර විදිහට ඩිවයිසස් වලින් පොඩ්ඩක් ඈත් වෙලා ඉඳියොත් විනාඩි 30-40ක්. අර විදිහට විවේකීව සක්මනක් කරොත්, අර විදිහට එක වේලාවකට නිදිය ගන්න පුළුවන් නම් ඔය කී විදිහේ වෙනස්කම් වෙනවා. එතකොට සිහිය අපිට කිව්ව හැටි එක්තරා විදිහක මේ ශරීරයේ තියෙන ප්‍රතිශක්තිය වගේ. කියනවා මේ උදේ පාන්දර තමයි ප්‍රතිශක්තිය හොඳටම තියෙන්නේ මේ ශරීරේ. මොකක්ද ඒකට හේතුව? අන්න මේ මනස විවේක නිසා. දවස ගෙවෙන්න ගෙවෙන්න ආතති, මෙහෙසවල්, පීඩාවල්, ඔෆිස් එකේ ප්‍රශ්න එන්න එන්න මේ තැනත්තගේ ප්‍රතිශක්තියත් අඩු වෙලා යනවා. කයේ ප්‍රතිශක්තිය ටික ටික අඩු වෙලා යනවා. එතකොට හවස් වෙනකොට, රෑ වෙනකොට අඩුම ප්‍රතිශක්තියක් තියෙනවා. එතකොට ඔය කියන දේ අපි එහෙනම් වර්ධනය කරගන්නම්. අනේ කො ටික ටික අතරමැද පැයකට හමාරකට සැරයක් පොඩි විවේකයක් අරගෙන මානසික සැහැල්ලුවක් හදාගෙන සමහර විට කාපාක් එක වටේ හරි කමන්නේ නැහැ පොඩි රවුමක් ගිහිල්ලා ඇවිල්ලා අන්නේ විදිහේ විවේකයක් සැහැල්ලුවක් හුස්ම දෙක තුනක් බැලීමක් එහෙම නැත්නම් වටපිටාවේ සද්දවලට සිහියෙන් ඇහුම්කන් දීමක් මේ විදිහේ විවේකයක් සැහැල්ලුවක් හදා ගන්න ඕනේ. එහෙම නැත්නම් දවස පුරාවට ආතතියක් එකතු කරගෙන ගියොත් හවස් වෙනකොට කයේ ප්‍රතිශක්තියත් වැඩෙනවා. ඒ වගේම මනසේ තත්ත්වෙත් බොහෝම දුර්වලයි. ඔය ඔෆිස් වල වුණත් හවස් වෙනකොට යකාමක්නේ කට්ටිය. උදේ නම් පොඩක් ෂේප් එකක් තියෙනවා. හවස වෙනකොට දවස ගෙවිගෙන යනකොට මනසත් දුර්වල වෙනවා. අර වගේ ශරීරෙත් දුර්වල වෙනවා. ඉතින් ඒකින්ද අපිට නිතර නිතර මානසික විවේකයක් මනසට ලැබිලා තියෙන මේ විසාහාර පොඩ්ඩක් අයින් කිරීමක් සුවසේවාවක් කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක රැකියා ස්ථානයේ අතරමැද ටික ටික තේ එකක් ගන්න එක හරි ඒකට කැප වෙලා කයිවාරුවක් ගහන්න නැතුව ඒකට කැප වෙලා දවල් ආහාරය හරි ඒකට කැප වෙලා අර ගත්තොත් අන්න පොඩි විවේකයක් සැහැල්ලුවක් හදා ගන්න පුළුවන්. මේ විදිහේ ජීවන රටාවේ වෙනස් කිරීමක් අනිවාර්යෙන් මේ හිතක සැනසීමක් හොයාගෙන යන කෙනෙක්ට කරන්න වෙනවා. ශරීරය ගැන වගේම හිත ගැනත් බලන්න වෙනවා. ඔය කී දෙවිවිධ පැතිකඩ වලින් තමයි මේක ගැළපිලා එන්නේ. එහෙම නැත්තම් අපි භාවනා කරනවා කියලා කරාට මොකද? අර විදිහට හිතත් දුරලයි, කයත් දුරලයි. මොකද හේතුව? අපිට පේන්නේ නැහැ මේකේ තියෙන ඉතුරු කොටස් ටික. එතකොට සිහිය කියන දේත් සෞඛ්‍යයට අදාළ වෙනවා තමයි. මම මේ නමුත් කියන්න උත්සාහ කරේ මෙන්න මේ ආහාරයක් ගන්නකොට, ව්‍යායාමයක් කරනකොට, ඊළඟට අර විදිහට නිින්ද වගේ දෙයක් ගැන අවධානයක් ලැබනකොට මේ හැම පැත්තෙම අපිට පුළුවන් ද මේ සිහිය ප්‍රයෝජනෙට ගන්න. මේ සෞඛ්‍ය කියන දෙයට ආහාර, ව්‍යායාම, ඒ වගේම අර විදිහේ විවේක, ඒ වගේම මේ සිහිය කියන ඔය හතර පහ පොලින්ම ගැළපීලා තමයි එන්නේ. ඉතින් එහෙම පුරුදු කරන කෙනෙක්ට, එහෙම ජීවන රටාව වෙනස් කරන කෙනෙක්ට අන ටික ටික තේරෙනවා මොකද්ද මේ කයේ හිතේ වුණත් වෙහෙස ඉස්සරට වැඩිය අඩුයි. කය වුණත් කලින්ට වැඩිය සැහැල්ලුයි. ඔය හිත විසිනුත් පරිභෝග කරන ශක්ති ප්‍රමාණය කලින්ට වැඩිය යම් පමණකට අඩු වෙලා තියෙනවා. ඒ අඩු වීමට අනුව අන්න හරි ශරීරයට දෙන්න ඕනේ ආහාර ප්‍රමාණයත් අඩු වෙනවා. අර විදිහට අර කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කියන විදිහට මේ ආහාර පාලනයක් තුළින් අර විදිහට Brahmacharya වගේ දෙයක් රකින්න පුළුවන්. ඊළඟට යහපත් ගුණධර්ම වගේව රකින්න පුළුවන්. මොකද හේතුව? අන්න හිතේ ආහාරත් යම් පමණකට පාලනය කරගෙන තියෙනවා. ඒ වගේම හිතේ ආහාර පාලනය වෙනකොට ඉබේම කයේ ආහාරෙත් එච්චර ඕනේ නැහැ. මේ දවස පුරාවට ඔච්චර කන්න හේතුව ඔය හිත විසින් පරිභෝග කරන ආහාර ප්‍රමාණය තමයි. ඔය ආතතිගත වුණාම කනකට්ටි ඉන්නවනි ආත දිගත වුණාම පැණි රස කන්න ඕනේ, අයිස්ක්‍රීම් කන්න ඕනේ. ඉතින් කියන අර විහිළුවට වගේ මොකද්ද අන්න බූට් එකක් කාලා. ඉතින් ලවලා යාළුවෝ දෙන්නෙක් ඉන්නවා මේ කොල්ලාගේ හිත සනසන්න එහා පැත්තේ ගෑනු ළමයි දෙන්නේ. මේ ගෑනු ළමයි දෙන්න ඇවිල්ලා කියනවා එහෙනම් මේ අයිස්ක්‍රීම් එකක්වත් කන්න කියලා. අන්න සෝයි අයිස්ක්‍රීම් එකක් තමයි දෙන්නේ. ඉතින් මූ කියනවා මේක කන්න පුළුවන් අයිස්ක්‍රීම් එකක් හැම මල ජරාවන්නේ මේක කියලා. ඊට පස්සේ කියනවා ඉතින් ඔය බූට් කන ප්‍රමාණය හැටියට ඉතින් හොඳ අයිස්ක්‍රීම් ගන්න ගියොත් අසනීප වෙලානේ නවතින්නේ. ඒකින්ද මේ ජරා අයිස්ක්‍රීම් එකක් කන්න ඔය වගේ එකකට ඔය වගේ සිදුවීමකට ඊට වැඩිය හොඳ අයිස්ක්‍රීම් කන්න තරම් ලොකු ප්‍රශ්නයක් නෙමෙයි යෝග කියලා. ඊට පස්සේ මෙහෙම මෙහෙම ගිහිල්ලා අන්තිමට අන්න එපා කරපු ප්‍රශ්නයක් එනවා මූට දවසක. එතකොට අහනවා අද නම් හොඳ අයිස්ක්‍රීම් කන්න දවසක් නේ, අද නම් හොඳ අයිස්ක්‍රීම් කන්න පුළුවන් දවසක් නේ කියලා විමසා සිටිනවා. ඒක තමයි தත්තේ. ආහාරෙන් අපි මේ ආතතිය නිදහස් කරන්න උත්සාහ කරනවා, මේ මානසික වෙහෙස නිදහස් කරන්න උත්සාහ කරනවා. ඒවත් බොහෝ විට ඔය කීදී ශරීරයට හිතකර ආහාර නෙමෙයි. ඒ වෙනුවට පැණි රස, කේක්, ඩෝනට් වගේ ඒවා, එහෙම නැත්නම් විදියට තෙල් කෑම වගේ දේවල් වලින් තමයි මෙන්න මේ මානසික වෙහෙස නිදහස් කරගන්න උත්සාහ කරන්නේ. ඔය කියන චක්‍රය කැරකුණාම විෂම චක්‍රයක් තමයි ඔය කැරකෙන්නේ. නැවත නැවත මානසික වෙහෙස එනවා, නැවත නැවත ආපදා සහිත ආහාර පරිභෝග කරනවා, නැවත නැවත ඒවා නිසා තවත් මානසික වෙහෙසවල් එනවා. ඔහොම ඔහොම ගිහිල්ලා ඉතින් අන්තිමට හදවත නතර වෙලා මලා කියන එක එච්චර අමුතු දෙයක් නෙමෙයි. ඔය හදවත රෝගෙ මේ එකපාරට ආපු දෙයක් නෙමෙයි. අර කෙනෙක් කියනවා මට හાર્ට් ඇටැකයක් ආවා. එතකොට මේ කියපු කෙනා අහනවා, මේ ප්‍රශ්නේ අහපු කෙනා අහනවා, මොකද්ද මේ ඕක එකපාර ඔය පළවෙනි රෝග ලක්ෂණේද ඕක? ඕක දිස්සෙල්ලාම ආවේ ඔය රෝග ලක්ෂණේ දිස්සෙල්ලාම මතුනේ කියලා. නෑ එහෙම හાર્ට් ඇටැක් එන්නේ නෑ. මේ වෙනකොට ටිකෙන් ටික ටිකෙන් ටික තමයි මේ දිහාවට ඇදිලා යන්නේ. ඉතින් එහෙම එහෙම ගිහිල්ලා අන්තිමට හයක් මළොත් එකෙක් හાર્ට් ඇටැක් වලින්, හතක් මළොත් එකෙක් අන්න කැන්සර් වලින්. ওই විදිහට තමයි ඉතින් අවසන් කටයුතු වෙන්නේ. ඉතින් ඒකට ගිහිල්ලා ඉතින් අපිත් ගිහිල්ලා අර විදිහට සින්දුවක් කියලා කොකා කෝලා බෝතලයක් බීලා ඉතින් දුක නිවාගෙන එනවා. ඒ විදිහේ ජීවන රටාවක් තමයි ඉතින් තියෙන්නේ. ඒ ජීවන රටාවේදී බලන්න අන්න මේ කයට දෙන ආහාර මොනවද, හිතට දෙන ආහාර මොනවද, ඒ පිළිබඳ නැවත නැවත අවධානයකින් ඉන්න වෙනවා. මම හදාන්නේ මොන විදිහේ සුප් එකක්ද කියලා නැවත නැවත බලන්න වෙනවා. මම මේ දාන්නේ මොන මොන අඩුම කුඩුමද ලුණුමද මම හලන්නේ කියලා නැවත නැවත බලන්න වෙනවා. එහෙම බලලා අන්න ටික ටික ඇත්තටම මේ තියෙන සුප් එකේ රසය අපිට වෙනස් කරන්න හැකියාවක් එනවා. ඒක තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ. මේ මොන මොන අංගවලින්ද මම මේ සුප් එක හදලා තියෙන්නේ කියලා බලන බැල්මක් ගැන තමයි කියන්නේ. තමුන්ට රසවත් සුප් එකක් හදාගන්න විදිහක් ගැන තමයි කියන්නේ. ඉතින් වැනිව සුප් එකක් හදා ගැනීම සඳහා මේ අද දිනේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු. එමනම් වටිනා ධර්ම දේශනාවත් සවස්වණය කළා. ඒ සම්බන්ධයෙන් කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ වෙලාවෙ ලබා ගන්න පුළුවන් මේ කැටලිටි රකන්න කරන ගැනීමට. එහෙම නැත්නම් අපිට පිළිසරණ අවසන් කරන්න පුළුවන්. චාර්ජ් කරන්න පුළුවන්.
අවසරයි කෞර්ණ්‍ය ස්වාමීන් වහන්ස, මේ අද ධර්ම දේශනාවත් එක්ක මට ඇති වෙච්ච කැටලුව තමයි දැන් ඔය අපි මේ අහන සූත්‍රය. දැන් මේ කාශ්‍යප බුදුහාමුදුරුවෝ කාලේ කියපු සූත්‍රයක් නේ. එතකොට ඇත්තටම මේ වෙලාවේ මේ ආහාර සම්බන්ධයෙන් කිව්වේ මොකක්ද කියන මට අන්තිම වෙනකොට අමතකුණා. මේ ඒක චුට්ටක් මතක් කරන්න පුළුවන් නම් ස්වාමීන් වහන්සේට ගොඩක් පිං ස්වාමීන් වහන්සේ.
ඕක ඇත්තටම මටත් වෙන ප්‍රශ්නයක්. අන්තිමට කියන්න ගියාම මොකද්ද අහපු ප්‍රශ්නේ ටික වෙලාවකින් අමතක වෙනවා. ඉතින් එහෙම දේවල් තියෙනවා. ඉතින් අර පහුගිය දවසක සතිපාසලක අන්න දරුවේ මොකක් හරි ප්‍රශ්නයක් ඇහුවා. ඒ වුණාට වටපිටාවේ සෑහෙන පඳුරු ගණනාවක් තලාගෙන තමයි කට්ටිය ගියේ. ඊට පස්සේ අන්තිමට මට ඇත්තටම ප්‍රශ්නේ මතක නැහැ. ඊට පස්සේ මම ආපහු තරින්දුරු කිව්වා පොඩ්ඩක් ප්‍රශ්න කියන්න පුළුවන් ද ආපහු, මොකද දැන් මට මේ මතක නැහැනේ කියපු එක කියලා. ඉතින් එහෙම ප්‍රශ්න තමයි ඔය තියෙන්නේ. ඉතින් රාජිකා සිහියෙන් ආගෙන ඉඳලා වෙන්නේ නැති ඉතින් ඔය ප්‍රශ්නේ අහන්නේ. අපි බලමු ඉතින් නේද ඔහොම ඔහොම යනකොට.
එහෙමයි ස්වාමීන් වහන්සේ, බොහොම පිංක වහන්සේ.
එහෙමනම් කාටවත් ගැටලුවක් නැහැ වගේ ස්වාමීන් වහන්සේ. එහෙමනම් අවසර අපේ අද දවසේ වැඩසටහන අවසන් කරන්න. එහෙමනම් උපාලි අංකල් අපි ස්වාමීන් වහන්සේට වන්දනා කිරීමට
හොඳයි. අවසරයි ස්වාමීන් වහන්සේ.
පෝකාස වදනාමි බන්තේ
සුකේන්ත
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං
සාදු සාදු අනුමෝදාමි
සාමිනා කතම් පුඤ්ඤං මයිහන්දා තබ්බං
සාදු අනුමෝදී තබ්බං
සාදු සාදු අනුමෝදාමි ඕකාස ද්වාරත්‍රේන කතං සබ්බං අච්චයන් කමතමේ බන්තේ
කමාමි කමිතබ්බ
ඕකාස කමාමි බන්තේ දුතියම්පි ඕකාස වන්දාමි බන්තේ
සුඛිහන්තු
තතියම්පි ඕකාස වන්දාමි බන්තේ
සුඛිහන්තු අභිවාදන සීලස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේව චාතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතෝ
සාදු 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 සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලද්දං පසිතුන් වන්දිතුන් වරං සාරිපුත්තාදිතේරානං ආගතම් පටිපාටියා සද්ධා සීලං දයාවා සම්බුද්ධ පුත්තං නමාමහං සාදු සාදු
සෝපත්තේ එන හැම දෙනාටම තෙරුවන් සරණයි.
සීල දෙනාටම තෙරුවන් සරණයි.
සරණයි
වැඩසටහන.